අද දවසේ ධර්මදේශනා දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ නුගේගොඩ පදිංචි චන්ද්‍රා ආරියරත්න පින්වත් මැතිණිය. සාදු සාදු සාදු. 2023 වසරේ පස්වෙනි මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන ගුණගරුක පින්වත්නි, අප සියලු දෙනාම මේ අවස්ථාවට පැමිණිලා ඉන්නේ සෑහෙන්න කැපවීමක් කරලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන් සිදු කරන්නේ පවත්වා ගන්නෙත් සෑහෙන්න කැපවීමක් කරලා. ශ්‍රමය, මිල මුදල් මේ හැමදේම කැප කරලා තියෙන්නේ. එහෙමනම් මේ කාලය ගොඩාක් වටින කාලයක්. එහෙමනම් ඒ කාලෙන් අපි හොඳ ප්‍රයෝජනයක් ලබන්න ඕන. ස්වාමීන් වහන්සේ හොඳ දේශනාවක් කරන්න ඕන. අපි හොඳින් ඒක ශ්‍රවණය කරන්න ඕන. හොඳින් තේරුම් ගන්න ඕන. හොඳින් සත්‍ය අවබෝධය සිද්ධ කර ගන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කර ගන්න. කැනි මඩල රැඳී පවතින්නේ එක ඇණේකින්. ඒ මුදුන් වහලේ තියෙන එක ඇණේකින් තමයි, එක කොටසකින් තමයි මේ සියල්ලම හදවාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එතන තමයි පෙන්වන්නේ මිනිස්යාගේ විද්‍යාව සහ අවිද්‍යාව පවතින තැන. ඒ ඇනේ අයින් කළාම මුළු වහලම බිමට කඩාගෙන වැටෙනවා වගේ මිනිස්යාගේ මුළු කෙලෙස් පද්ධතියම, සංසාර පද්ධතියම තිබෙන්නේ එක ඇනේකින්. මොකක්ද ඒ ඇනේ? තෘෂ්ණාව නැහැ, තණ්හාව නැහැ, ආශාව නැහැ, බිරතුනේ ඒකක්වත් නෙමෙයි, අවිද්‍යාව. ඒක තමයි උත්තරේ. එවනම් ඒ ඇනේ හැටියට පෙන්වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දුරු වූ තැන සියල්ල බිමට කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව සහගත ඇමිනිච්ච දේවල්, අවිද්‍යාවෙන් සැකසිච්ච මේ මනෝභාවය බිමට කඩාගෙන වැටෙනවා. එහෙමනම් පින්නතුනේ, අපි නැති කරන්න උත්සාහ කරලා තියෙන්නේ ගොඩාක් දෙනෙක් බුදුදහමට ඇවිල්ලා මොනවද නැති කරන්න උත්සාහ කරේ? අවිද්‍යාව නෙමෙයි. ගොඩාක් දෙනෙක් ආසාවල් තමන් කන්න ආසදේ අයින් කරලා, අඳින්න ආසදේ අයින් කරලා, පළඳින්න ආසදේ අයින් කරලා නේද? මේ ආසාවල් එක්ක තමයි ගොඩාක් දෙනෙක් පොරබදලා තියෙන්නේ. ඒ වුණාට බුද්ධානුශාසනාවේ උගන්වන්නේ පින්නතුනි අවිද්‍යාව. අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කළොත් සියල්ලම අවසන් වෙනවා. එහෙනම් පටිච්ච සමුප්පාදය කොහොමද ආරම්භ වෙන්නේ? අංක 1. අවිද්‍යා පච්චය සංඛාරා කියලා. එහෙනම් අංක 1 දුරු කරන්නේ නැතුව අර පල්ලෙහා තියෙන භවය, ජාති ජරා මරණ දුරු කරන්න බෑ. විඥාන දුරු කරන්න බෑ. එහෙමනම් මේ මුළු පටිච්ච සමුප්පාදයම රැඳී පවතින කඩ ඇණය තමයි අවිද්‍යාව. එහෙමනම් ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නේ කුමක් සඳහාද? අවිද්‍යාව දුරු කිරීම සඳහා. ශ්‍රවණය කරන්නේ කුමක් සඳහාද? අවිද්‍යාව දුරු කර ගැනීම උදෙසා. මෙනෙහි කරන්නේ කුමක් උදෙසාද? අවිද්‍යාව දුරු කර ගැනීම උදෙසා. එහෙමනම් මේ සියලුම ප්‍රයත්නයන් උත්සාහයන් එක තැනකට ගොනු වෙන්න ඕන. ඒ තමයි අවිද්‍යාව දුරු කිරීම පිණිස, විද්‍යාව පහළ කර ගැනීම පිණිස. අවිද්‍යාව දුරු වෙන තැනම පින්නතුනේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙන තැනම අවිද්‍යාව දුරු වෙනවා. පෙර පසු නොවි. පැහැදිලි නේද පින්නතුනේ? අවිද්‍යාව දුරු වෙන තැනම විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙන තැනම අවිද්‍යාව දුරු වෙනවා. ඒකට උදාහරණ දක්වලා තියෙන්නේ ආලෝකය පහළ වෙන සැනින්ම අන්ධකාරය පලා යනවා. අන්ධකාරය පලා යෑමක් වේද එහි ආලෝකය උදාවීමක් ඇත. එයි ස්වභාවය පෙනුතුනේ. එවනම් අප තුළ තිබෙන අවිද්‍යාව දුරු වුණා නම් පෙනුතුනේ මේ ලෝකය ඉතාම ලස්සනට පැහැදිලිව පේනවා. යහපත් දැකීම කියනවට වැඩිය හොඳයි සම්මාදිට්ඨියට පැහැදිලි දැකීම කියලා කියනවනම්. ඉතින් පැහැදිලි දැකීමටම තමයි යහපත් දැකීම කියලා කියන්නේ. එතන පැහැදිලි නැත්නම් ඒක යහපත් වෙන්න විදියක් නැහැ නේද? ඒ නිසා යහපත් දැකීම වගේම ඔකට අපි තේරුම් ගමු පැහැදිලිව, නිර්වුල්ව දැකීම. රහතුන්ගේ ඇස් පොඩි ළමයින්ගේ ඇස් වගේ කියලා කියන. පොඩි ළමයින්ගේ ඇස් නිර්වුල්නේ, පැහැදිලි. ඒ කියන්නේ බොහොම කුඩා වයසේ මාස ගානක වගේ, මාස දෙක තුනක හතරක පහක දරුවෙක්ගේ වගේ ඇස් නිර්වුල් පැහැදිලි උන්වහන්සේලාගේ ඇහැ. දැන් ලොකු මහත් වුණාට පස්සේ මොකද වුනේ? අර නිරවුල් ඇහැ අවුල් ගොඩකින් පිරුණා. දැන් අපිට නැවතත් තුමනා වෙලා තියෙනවා අර නිරවුල් තත්වයට තමන්ගේ මනස ගෙන යන්න. අවුල් කරගත්තේ අපිමයි. දැන් නිරවුල් කරන්න ඕනත් අපිමයි. ඇයි අවුල් වුනේ? උපාදානස්කන්ධ කියන මෙන්න මේ කන්ද වැඩිවීම නිසා. අවුලුනේ කන්ද වැඩි නිසා. ඒ කන්ද ඇති උනේ අවිද්‍යාව නිසා. පිනතුනේ ඒ කන්ද ඇති උනේ අවිද්‍යාව නිසා. මොකක්ද පිනතුනේ මේ ලෝකේ තියෙන විද්‍යාව? විද්‍යා උදපාදේ, ආලෝක උදපාදේ. චක්කුම් උදපාදේ. මේවා අපිට අහන්න ලැබෙනවා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී. විද්‍යා උදපාදේ, විද්‍යාව පහළ වුණා. උදානයක් ප්‍රකාශ කළා. මෙන්න විද්‍යාව පහළ වුණා. පින්නතුනි මේ උතුම් නිර්වාණ සත්‍ය කියන අවබෝධය සංසාරගත පිනකට පහළ වෙන දෙයක්. දැඩි කැපවීමකට පහළ වෙන දෙයක්. කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අහමුවෙන් සිද්ධ වෙන දෙයක්. අද්භූතයි ආශ්චර්යයි. තේරුණා නේද? අද්භූතයි ආශ්චර්යයි පින්තුනේ. ඒ පහළ වෙච්ච උත්තමයෝ උත්සාහ කළා තමයි. නමුත් ලැබේද නොලැබේද කියලා දැනගෙන හිටියේ නෑ. වහන්සේලාට එක මොහොතකදී අහඹුවෙන් වගේ ලැබුණා. බුදුරජාණන් වහන්සේ, සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ උත්සාහ කළේ. ලැබේද නොලැබේද දන්නේ එක්ක මම මෙතන මිය යයි, එහෙම නැත්නම් මට මේක ලැබේ. ඒ නිසා මේ ධර්මයට කියන පිනතුනේ ආශ්චර්ය අද්භූතයි. ඥාතිකමට දෙන්න බෑ. දායකයා කමට දෙන්න බෑ. තමන්ගේ හිතවත් කමට දෙන්න බෑ. එහෙම මුදලකට ගනුදෙනු කරන්න බෑ. ඒක සංසාරගත පුණ්‍ය ශක්තියකට ලැබෙන දෙයක්. කාට හරි ලැබුණොත් ඒකට සාදුනාද දෙන්න ඕන, සතුටු වෙන්න ඕන. එයා සංසාරේ කරන ලද පින්බලයට එයාට ලැබිච්ච දෙයක් කියලා. හැබැයි සොයන්න ඕන. සොයන්නාටනේ හම්බ වෙන්නේ නේද? සොයන්නාට නේද? දැන් මැණික් හොයන්න නැත්නම් අපිට මැණික් හම්බ වෙන්න විදියක් නැහැනේ. එහෙමනම් ධර්මයේ සොයමින් හිටියා. හැබැයි මැණික් සෙව්වට අපි මැණික් කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. සමහරලාට පින්නතුනි දෝනා කනගෙන යද්දි මේ අඩියක් එහයින් කෝටි ගණන් මැණික්ගල් පහු කරගෙන වෙන කොහෙද යනවා. ඒක තමයි අවිද්‍යාවේ හැටි. මේ ධර්ම රත්නය, මේ නිර්වාණ සත්‍ය, මාර්ගඵල මේ ළඟ තීද්දි වෙන කොහෙද යනවා. මේ අනාගාමී ඵලය ළඟ තීද්දි වෙන කොහෙද යනවා. මේ අරිහත් ඵල ළඟ තීද්දි පින්නතුනේ වෙන කොහෙද යනවා. එනිසා තමයි නුවණින් සැලකිලිමත්ව සොයාගෙන යන්න ඕනේ. ඒ වගේම මේක ආශ්චර්යමත් දෙයක්, අද්භූත දෙයක්, සංසාර කරන ලද කුසලයකට, පිනකට ලැබෙන දෙයක්. එනිසා අපිත් සංසාරේ බොහෝ බුදුවරු හමු වෙලා ඇති, ධර්මය අහලා ඇති, ධර්මය ප්‍රගුණ කරලා ඇති, මහරහතුන්ට දම් පිංකම් කරලා ඇති. එහෙමනම් අපිටත් නැති වෙන්න විදියක් නැහැ කියලා කල්පනා කරගෙන ධර්මයේ හොඳින් සොයාගෙන ගවේෂණය කරගෙන යන්න ඕන. ගවේෂණය නොකරන කෙනෙකුට, සම්මර්චනය නොකරන කෙනෙකුට, විපස්සනාව නොකරන කෙනෙකුට මේ වචන තුනම එකක් පිළිතුරුයි. කිසිම ප්‍රතිලාභයක් සම්බුද්ධ ශාසනයේ නැත. ආයි සහතික කළ සීල් එක ගහලම කියලා තියෙන්නේ. කිසිම ප්‍රතිලාභයක්, ඒ කියන්නේ යමක් කරහම් ප්‍රතිලාභ තියෙන්න ඕනනේ. එනම් ගවේෂණයක් නැතුව, පරේෂණයක් නැතුව, සම්මර්ෂණයක් නැතුව, විදර්ශනාවක් නැතුව, විපස්සනාවක් නැතුව, ඒ ඔක්කොම වචනවල අර්ථය එකයි වෙන්නතුනේ. කිසිම ප්‍රතිලාභයක් ප්‍රයෝජනයක් නෙලා ගන්න බෑ. එහෙමනම් අපේ ස්වාමීන් වහන්සේලා, අපේ දායකයෝ හදලා තියෙන්නේ, ගුරුවරු ශිෂ්‍යයෝ හදලා තියෙන්නේ, අහගෙන ඉන්නනම් ශ්‍රාවකයෝ නම් නිකන් ශ්‍රවණය කරන විතරයි ශ්‍රාවකය. නිකන් ශ්‍රවණය කරගෙන ඉන්න පිරිසක් නම් එයාට ගවේෂණය කරන්න පුරුදු කළ නැත්නම්, පරේක්ෂණාත්මකව බලන්න පුරුදු කළ නැත්නම්, විදර්ශනාවක් නැත්නම් එයාට අවුරුදු කොච්චර බණ ඇහුවත් කිසිම ප්‍රතිලාභයක් නැහැ. පින්නතුනි, මම කුඩා කාලෙම මගේ අවුරුදු 20 පිරෙන්නත් කලින්ම මං ගිහිල්ලා අහන්නේ, ස්වාමීන් වහන්සේ මේ ශාසන ධර්මයේ ප්‍රතිලාභයක් ලැබුවද? තේරණනේ, වයසක හාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා මං අහන්නේ කොහොමයි? නොයෙකුත් උත්සාහයන් කළා, එක එක ධ්‍යාන ලැබුවා, ඒව පිරිහුණා. දැන් ඉතින් මං ඒ ඔක්කොම පැත්තකට දාලා මේ සියලු සත්වයෝ සුවපත් වේවා කී කී මම මේ ඇට මාලි ගණන් කර කර ඉන්නවා. එහෙම කියනවා ස්වාමීන් වහන්සේ නම. එතකොට මම හිතනවා ඉතින් මේ මගේ ගමක් කළොත් මටත් ඕක තමයි කියන්න දෙන්නේ. උන්වහන්සේ ගත්ත මග නම් මං ගන්න හොඳ නැහැ. ඒ අධ්‍යයනය කරපු ටික ආයි අධ්‍යයනය කරන්න ඕනේ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කරේ ඇත්තක්. බොරුවක් නෙමෙයි. එකක් උන්වහන්සේගේ විශිෂ්ට ගුණය, බොරු කියන්නේ නැතුව ඇත්ත කියවෙද. උන්වහන්සේ ගොඩාක් හොයලා ධ්‍යානත් ලැබලා මොකුත් නැහැ. එවනම් පින්තුනි, වැරදි මාර්ගයේ විදර්ශනා කළ වැඩකුත් නැහැ. ඒ කියන්නේ මැණික් නැති පැත්තක මැණික් හොයලා වැඩකුත් නැහැ. එහෙනම් මැණික් තියෙන පැත්තකත් මැණික් හොයන්න ඕන. එහෙමනම් පින්තුනි, නුවණ කියන එක හරි වැදගත්. වෙළඳ පොළට ගියාම පින්නතුනේ අපිට නුවණ කියන එක නැත්තම් වෙළෙන්දු අපිව රවට්ටනවා නේද? මුලා කරනවා. නෝන මේවා හොඳ දේවල් කියලා නරක දේ දෙනවා. හොඳ එක කිරලා ඒක පල්ලෙහාට අරගෙන නරක බෑග් එකක් අරගෙන දෙනවා. එහෙමනම් පින්නතුනේ වෙළෙන්දු ඒ විදියට රවට්ටනවා නේද? මේ මායя මායාව පින්නතුනේ මොනතරම් රවට්ටනව ඇද්ද? අපේ හිත අපිව මොනතරම් රවට්ටනව ඇද්ද? අපිවත් පින්නතුනේ අපිව රවට්ට ගන්නවා. වෙළෙන්ද විතරක් නෙමෙයි. තේරෙනා නේද? වෙළෙන්ද විතරක් නෙමෙයි රවට්ටන්නේ, මිනිස්සු විතරක් නෙමෙයි රවට්ටන්නේ, ලෝකේ ඉන්න ගැහණු පිරිමි අය විතරක් නෙමෙයි රවට්ටන්නේ, අපිව රවට්ට ගන්නවා නැද්ද? අපිව අපි රවට්ටගෙන තමයි ගොඩාක් මේ ලෝකෙම මිනිස්සුයෝ ජීවත් වෙන්නේ. ලෝකේ තියෙන දෙයට රැවටිලා එකක්, අපිවත් අපි රවට්ටගෙන එකක්. අවිද්‍යාව කියලා කියන්නේ ඒකට තමයි පින්නතුනේ, රැවටීමට, මුලා වීමට. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හේතුඵල නිරෝධය. හේතුඵල දහමක් නෙමෙයි දේශනා කරේ, හේතුඵල නිරෝධ දහමක්. හේතුඵල දහමෙන් ඉගෙන ගන්න පුළුවන් ලෝකය. හේතුඵල නිරෝධයෙන් ඉගෙන ගන්න පුළුවන් ලෝකෝත්තර බව. ඉතින් හේතුඵල ඉගෙනගෙන හේතුඵල නිරෝධ කරන්න ඕන. දැන් අපේ දේශනා බොහෝ වෙලාවට අහගෙන ඉඳලා ඉඳලා කාලයක් ඉඳලා පස්සේ ඇවිල්ලා අපෙන් ප්‍රශ්නයක් දෙකක් අහනවා. ඒ අහන වෙලාවට තේරෙනවා ඒ තනත්තා ඒ තනත්තිය කොතනද ඉන්නේ කියලා. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආනන්ද හාමුදුරුව කියන්නේ සිතිවිලි දිහා බලන්න. සිතිවිලි යටපත් කරන්න. සිතිවිලි නැති කරන්න. සිතිවිලි නැතුව වාසය කරන්න කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. එක්ක සිත දිහා බලාගෙන ඉන්න කිව්වා කියලා තමයි ගොඩාක් දෙනෙක් හිතන්නේ. ඉතින් මං මට අහන්න සිද්ධ වෙන්නේ මං එහෙම දෙයක් ඔබට කිව්වද? දේශනා කළාද? මම එහෙම දෙයක් ඔබට දේශනා කරලා නැහැ. අපි මතක් කළේ විපස්සනා කරන්න, විදර්ශනා කරන්න. අපිට විදර්ශනා කරන්න ස්වාමීන් වහන්සේ මොකුත් දුන්නේ නැහැ නේ. දෙන්නේ මොකටද? ඔය තියෙන දේ විදර්ශනා කරන්න, තමාව විදර්ශනා කරන්න මොනවද දෙන්න ඕනද? අපි විශේෂ කර්මස්ථානයක් දෙන්න ඕනේ මේ නූල් බෝලයක් වගේ මෙන්න මේක උතෝතා ඉන්න කියලා. එහෙම දෙන්න ඕනේ තමාව විදර්ශනාව. තමාව තමයි භවනාව. තමාව තමයි අරමුණ. ඒක සිතද, සිතවිලිද, අරමුණුද, ආශාවල්ද, ඇලීමද, ගැටීමද, මොනවා වුණත් ඒ සියල්ල තමා. ඒවායේ හේතු ප්‍රත්‍ය බලන්න, ඒවායේ හේතු ප්‍රත්‍ය නිරෝධය සාගා. ගොඩාක් දෙනෙක් තාම හඳුනගෙන නැහැ සිතයි සිතිවිලි කියන දෙක. සිත කියන්නේ එකක්, සිතිවිලි කියන්නේ තව එකක්. පින්නතුනි අපිට රූපයක් බැලුවට, රූපයක් දැක්කට ඒකේ හිත මොකද්ද කියලා කියන්න බෑ. දැන් ඔයත් ආපු වාහනේ කවුරු හරි මිනිස්සෙක් එනවා දකිනවා. හැබැයි ඒ වාහනේ අයිති කාටද කියලා දන්නේ නෑ. පිටින් එන මනුස්සයා හිතනවා ඒක යාගේ එක වෙන්නේ නැති. ඒ රියදුරු මහත්ම වෙන්නේ නැති. නමුත් ඒක හිත තියෙන්නේ Taman ළඟ. එක එක හිත තියෙන උදවිය වාහන පදවගෙන යන්නේ නැද්ද? යනවනේ. දැන් ওই වාහනවල යන හැමෝම වාහනවල අයිතිකාරයෝද? නෑනේ. අනුන්ගේ වාහනත් එලවගෙන යනවනේ. රියදුරා ඉන්නවා, යාළුවෙක් ඉන්නවා, මිත්‍රයෙක් ඉන්නවා, ඥාතිකමට වෙන්න පුළුවන්, වාහනේලම යනවා. එහෙමනම් අපි කවුරුත් වාහන මෙහෙම දැක්කට ඒකේ සිත කොයි වගේද? මේක අනුන්ගේ කියන හිත තියෙන අය ඉන්නෝ, මේක තමන්ගේ කියලා හිත තියෙන අය ඉන්නෝ, මේක රජේ එකක් කියලා තියෙන හිත තියෙන අය ඉන්නවා. සිත කියලා කියන පිනතුනේ පදනම, බේස් එක, අඩිතාලම. මූල ධර්මය. එහෙමනම් පරිහරණය නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නේ. එය කෙරෙහි පවත්නා වූ සිත තේරුණානේ? එහි ඒ කෙරෙහි පවත්නා වූ සිත. දැන් ඔය ඇත්ත කවුරුවක්වත් වැරදි කරන්න කැමති නෑ නේද? වැරදි කරන්න කැමති ඇත්ත ඉන්නද? වැරදි කරන්න කැමති නෑ. හරි වැඩ කරන්න තමයි කැමති. එහෙමනේ? මේක විමසුමට ගන්න. හොඳට විමසුමට ගන්න. අපි දේශනාවේ අවදි කළා විමසුම තමයි මේකේ තියෙන ප්‍රධානම. හරි වැරදි කියලා දෙයක් තියෙනවද? හරි වැරදි කියලා දෙයක් තියෙනවද? ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට හරි වැරදි වෙනස්. ආගමෙන් ආගමට හරි වැරදි වෙනස්. රටින් රටට හරි වැරදි වෙනස්. කාලෙන් කාලෙට හරි වැරදි වෙනස්. තේරුණා නේද? දැන් ලංකාවේ එක කාලයක් තිබුණා හෙල්මට් දාගෙන යෑම තහනම්. එහෙමනම් මේ ලෝකේ අපි හරි කියලා කරන දේ තව දෙනෙකුට වැරදි වෙන්න බැරිද? පුළුවා. අපි වැරදි කියලා කරන දේ තව කෙනෙකුට හරි වෙන්න පුළුවන්ද බැරිද? පුළුවා. දැන් අපි හිතමු අපේ හතුරෙකුට තව එක්කෙනෙක් අල්ලගෙන ගහනවා දැක්කොත් එහෙම අපිට ඒක වැරද්දක් වෙන්නේ නෑනේ. හොඳ වැඩේ ඔබ නියම වැඩේ කරේ, හරි වැඩේ කරේ කියලා කියනවා. මම මේ උදාහරණයක් කිව්වේ. දැන් බලන්න එතෙන්දී අපිට ඒක වැරදි වැඩක් වෙන්නේ නෑ. යස වැඩේ, හොඳ වැඩේ වැරදි වැඩක් වෙන්නේ. එහෙමනම් මේ ලෝක සත්වයාගේ තියෙන්නේ හරි වැරදි කියලා තියෙන්නේ ලොකු අවිද්‍යාවක්. පව්පින් කියලා දෙන්නේත් ලොකු අවිද්‍යාවක්. මේව ගැන කලබල වෙන්න එපා. හොඳට විදර්ශනා නුවණින් තේරුම් ගන්න උත්සාහ කරගන්න, කල්පනා කරන්න, විදර්ශනා කරන්න. එහෙම නැතුව මේවයි මතවාද ගන්න යන්න එපා. වැරදි අවබෝධයන් වලට යන්නත් එපා. හරි වැරදි කියලා දෙයක් නැහැ කියලා හිතන්න යන්නත් එපා. ඊළඟට හරිත් එකයි වැරදිත් එකයි කියලා හිතන්නත් එපා. පවුත් නැහැ, පිනුත් නැහැ කියලා හිතන්නත් එපා. මනාකොට දැක අවබෝධ කරගෙන කටයුතු කරන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. තේරුම් ගන්න උත්සාහ කරොත් එහෙම ඔබට තේරුම් ගන්න බැරි වෙලා යනවා. එක්ක කමක් නැහැ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ තුලින්ම මේක තේරුම් ගන්න දෙයක් නෙමෙයි කියලා තේරේවි යම් දවසක. මොකද අපිට පුරුදු කරලා තියෙන්නෙම යම්මක් යමක් ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා කියලා කියන්නේ ෆොටෝ කොපි මැෂින්. දාර්ශනිකයෝ කියලා කියන්නේ වෙන පිරිසක්, උගත්තු කියලා කියන්නේ තව පිරිසක්. උගතා යනු උකහා ගත් අය, ඒ කියන්නේ ෆොටෝ කොපි ගහගත් අය. තේරෙනනේ? උකහා ගැනීම. දැන් බල උගතා, අපි උගත් මහත්මා කියලා කියන උගතා, උකහා ගත් කෙනා. දැන් ඔය ඇත්ත බොහොම උගත් අය. සන්තෝෂයි නේ? ඒ කියන්නේ උකහා ගත් අය. මොනෝහරි ශේස්ත්‍රයක් උකහා ගත්. ඒක වාටද වැදක? ඒක වැදගත්කම තියෙන්නේ ලෞකික ලෝකයට විතරයි. රස්සාවට විතරයි. ලෝකෝත්තරත්වයට ඒ උකහා ගැනීම අදාළත්වයක් ඇත්තේම නැත. එහෙනම් ඉති උගත්තු නිවන් දකින්න බෑ. කිසිම උගත්කමක් නැති සුනීත සෝපාක වැනි අය නිවන් දැක්කා. හැබැයි උගතුනුත් නිවන් දැක්කා. ඔය අඟුලි මාල වගේ අය උගත් අය. ධර්ම මිනිසෙක් වුණාට හොඳ උගතෙක් එයා. නිවන ඉගෙන ගන්න පුළුවන්ද? හොඳට විමසලා උත්තරයක් දෙන්න බලන්න. නිවන ඉගෙන ගන්න පුළුවන්ද? මොකද උත්තරේ? ඉගෙන ගන්න බෑ. නිවන ඉගෙන ගන්න බෑ. හරි. එහෙනම් කොහොමද මේ අවබෝධ කරන්නේ, සාක්ෂාත් කරන්නේ, ප්‍රත්‍යක්ෂ කරන්නේ කියන වචන පාවිච්චි කරන ඔක්කොම එකයි. කොහොමද මේක සාක්ෂාත් කරන්නේ? අප අර කලින් කියපු වගේ අද්භූත ආශ්චර්ය ධර්මයක් වෙන තුනේ මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ අහඹෝකේ. ධර්මයේ සාගන සාගන යන අහඹෝකෙන් සිද්ධ වෙන දෙයක්. විශ්වාස කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න බෑ. හැබැයි ඔබට එක දෙයක් නොකර ඉන්න පුළුවන්. විශ්වාස කරන්න බැරි බව ඇත්ත. හැබැයි අවිශ්වාස නොකර ධර්මය අහන්න, ධර්මයේ ගමන් කරන්න. විශ්වාස කරන්න බෑ, ඒක හරියි. හැබැයි අවිශ්වාස නොකර ඉන්න. අවිශ්වාස කරොත් එහෙම මොකද කරන්නේ? විශ්වාස කරන්න ඕනත් නැහැ, අවිශ්වාස කරන්න ඕනත් නැහැ. ධර්මය සුවාගෙන යන්න ඔබේ අවශ්‍ය කරන කුසලයේ ගුණය විශ්වීය ගුණයක් බවට පත් වෙන දවසට, ඔබ ගුණ පරිපූර්ණ කරන දවසට හන් ඔබේ ගුණය අවබෝධ කරගන්න. දැන් පින්නතුනි, භාණ්ඩයට සමාන මුදල සැකසුනොත් නේද මේ භාණ්ඩය ගනුදෙනු කරන්න පුළුවන්. එහෙම නැත්තම් දැන් පිළිතුරු මැණික් ගලක් තියෙනවා කියලා, මැණික් ගලේ වටිනාකමේ ප්‍රමාණයට තමන්ගේ මුදල සැකසුනොත් විතරයි මේ දෙක ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේ පින්තුනේ නිර්වාණී ගුණයට ඔබේ ගුණය සම වුණොත් විතරයි මේ නිර්වාණී ගුණය හා ඔබ සැසඳෙන්නේ. නැත්තම් ඔබට ඒ දේ ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. එහෙමනම් නිර්වාණයේ ගුණ අඳුන ගන්න ඕනේ. ඒ ගුණ මා තුළ ඒ සමානව වර්ධනය කරන්න ඕනේ. මොනවද තියෙන නිර්වාණයේ ගුණ? මොනවද නිර්වාණ ගුණ? පිටන්න තැනක් නැහැ. හා? ඉපදීමකුත් නැහැ, මැරීමකුත් නැහැ. ඔව්, යන තැනක් යන තැනක් නොවන බව. ඒ හැම දෙයකින්ම පෙන්වන කාරණේ තමයි නිර්වාණේ කිසිම ගුණයක් නැහැ කියලා. ගුණය කියන්නේ මොකද්ද? ගුණ කරනවා කියන්නේ? ගුණය කියන්නේ ඒක සාරය, එහෙම නැත්නම් ප්‍රතිඵලය, එහෙම නැත්නම් ඉතිරිය, ශේෂය. ගුණ අගුණ ගුණ අගුණ ගුණ හොයනවා නේද? අගුණ හොයනවා. ගුණ හොයනවා, අගුණ හොයනවා. කෙනෙක්ගේ ගුණේ තව කෙනෙකුට අගුණයක් වෙන්න පුළුවන්. බුදු ගුණ හැමෝටම ගුණ වුණේ නැහනේ, අගුණ වෙච්ච අයත් හිටියා. එයයි බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේ වඩින පළාතේ කට්පාරේ කටු ඉති දැම්මා. බුදුරජාණන් වහන්සේ වඩින පළාතේ ලිං වැහුවා. ගෙවල් වලින් මිනිස්සුන්ට එළියට එන්න තහනම් කළා. දානේ බෙදන්න තහනම් කළා. දානේ බෙදපු අයගේ අක් කැපුවා. මරලා දැම්මා. අර JVP වගේ තමයි කාලේ. කඩේ ඇරියනම් මැරුවා ඒ මිනිස්සයා. ලාම්බු පත්තු කළා නම් මැරුවා. ඒ වගේ ඒ කාලේ බුදුහාමුදුරුවන්ට දම් බෙදපු අය මරලා තියෙනවා. ඒ වෙන බුදුහාමුදුරන්ගේ ගුණය අගුණ වෙච්චයි හිටියා. ඒ වෙන මේ ලෝකේ හැමෝටම ගැලපෙන ගුණයක් නැහැ. එහෙමනම් මේ ලෝකේ මේ ಗುಣ අගුණ කියන එක බෙදන්නේ සම්මුතියෙන්ම තමයි. නිර්වාණේ කිසිම ගුණයක් නැහැ. නිර්වාණේ කිසිම ප්‍රඥාවක් නැහැ. නැති වෙන්න බෑ, තියෙන්න ඕනනේ. ඕ ඔබ ඉන්න තැන ඉඳගෙන හිතන විදිහම තමයි. තේරෙනවා නේද? ප්‍රඥාව නිර්වාණය තුළ තිබුණොත් නිර්වාණයත් මහා කාල ගෝට්ටියක් වෙනවා. උන්වහන්සේලා සමගින් වාසය කරන්නේ ප්‍රඥාව නැති නිසා. ඔබ ප්‍රඥාවන්තයි, සන්තෝසයිනේ. දැන් මේ ඔක්කොම දේශනා කරන්නේ පිළිගන්නවත් අහන් ඉන්නවත් නෙමෙයි, විමසන්න. අනේ හෝ විමසලා නැහැ, පිළි අරගෙන සමහර උත්තරිය. පිළිගන්න එපා, මං කියන එක වචනයක් පිළිගන්න එපා. මම සමහරවිට හරිවත් කියනවා, වැරදිවත් කියනවා, වැරදි පදනමක් කියනවා, හරි පදනමක් කියනවා. මිනිස්සයා කවුද කියලා අඳුනගන්නේ එහෙම කියන්න ඕනනේ. එහෙමනම් මෙතන ඉන්න අවශ්‍ය කරන්නේ ශ්‍රාවකයෙක් හැටියට නෙමෙයි, විදර්ශනිකයෙක් හැටියට, දාර්ශනිකයෙක් හැටියටයි ඔබ සිටින්න ඕන. අවදීන් සිටින්න, තමන්ගේ දැනුමින් බලන්න එපා.
දැන් පින්නතුනේ අපි ධර්ම දේශනා කරන්න ඕන අපගේ ශ්‍රාවකයන්ට ගැළපෙන්න.
දැන් ඔබත් බලාපොරොත්තු වෙන්නේ ඔබට ගැළපෙන දහමක් දේශනා කරන්න කියලා නේ. සාමීන් වහන්සේලා දේශනා කරන්නෙත් එහෙමයි, ශ්‍රාවකයාට ගැළපෙන්න තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒකනේ නිවන් නැත්තේ. ඇත්ත බලාපොරොත්තු වෙනව නේද අපිට ගැළපෙන දහමක් ස්වාමීන් වහන්සේ දේශනා කරන්න?
දහම ගැළපේ, ඔබට ගැළපෙන දහමක් දේශනා කළොත් එහෙම ඔබව සතුටු කරලා යවන්න පුළුවන්. ඔබ සතුටින් ඒක තේරුම් අරගෙන යාවේ. හැබැයි දහම දේශනා කරන්න ඕන ඔබට ගැළපෙන්න නෙමෙයි. දහමක් දේශනා කරන්න ඕන දහමට ගැළපෙන්න. දහමක් ගැළපෙන්න ඕන ඔබට නෙමෙයි, ඔබත් ගැළපෙන්න ඕන දහමට. ඔබ හරිනම් ඔබට ගැළපෙන්න කියන්න පුළුවන්. ඔබේ ළඟත් අඩුපාඩුකම් තියෙන නිසා අපි ඔක්කොම සියලු දෙනාම ගැළපෙන්න ඕන දහමට. දහම විනය. විනය කියන්නේ අපේ පැවැත්ම. අපේ පැවැත්ම අපි දහමට ගලප ගන්න ඕන. න්‍යාය, අපේ න්‍යාය, අපේ දර්ශනය දහමට ගැළපෙන්න ඕන. දහම කියන්නේ, දහම කියන එක පිනතුනි මලක සුවඳ වගේ. ඒව මේ අකුරු අතර තියෙන දෙයක්වත්, පොත් අස්සේ තියෙන දෙයක්වත් නොවේ. දහම කියන්නේ මලක සුවඳ වගේ. මලක සුවඳ පොත් අස්සේ දාලා තියන්න පුළුවන්ද? බැරි කමක් නැහැ. පොත අස්සේ මලක් දැම්මහම නේද? මලක සුවඳ වගේ. දහම කියන්නේ එහෙම දෙයක්. අපි අහගෙන හිටියේ එහෙම නෙවෙයි සාරංශ. දහම කියන්නේ ත්‍රිපිටකය. දහම කියන්නේ අපේ ආගමේ පොත. දහම කියන්නේ අපේ ආගමේ, අපේ ආගමේ මේ මානසික රෝග. ආගම් 10ක 10 දෙනෙක් පොලිමට තිබ්බහම මානසික රෝගීන් 10ක් හොයාගන්න පුළුවන්. ඒ රෝග 10 එක හා සමානද? නැහැ. දැන් මේ ආගම් වල අයව පහත් කරන්න, ඒගොල්ලන් නින්දා කරන්න, අපහාස කරන්න යොදා ගන්නපා. මේක දාර්ශනික බව. දාර්ශනිකේ කල්පනා කරන විදිය, දකින විදිය. ඒ හැමදේම නිඳා කරන්න කාරණා නෙමෙයි, ඒ හැමදේම අනුකම්පා කරන්න කාරණා. තතේව අනුකම්පාය. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරේනේ තතේව අනුකම්පාය. මම ඔබට අනුකම්පා පිණිස දේශනා කරන්නේ. මම සායනහසේ දේශනා කරන්නෙත් මොකටද? ඒ තනුකම්පා පිණිස. දැන් අනුකම්පා කරලා වැඩි වෙලා භූමිකම්පාත් වෙනවා ඒකට. ඒක නිසා අනුකම්පා පිණිස ධර්ම දේශනා කරන්නේ. කාටවත් ගරහන්න, නින්දා කරන්න, පහලට දාන්න, හෙලා දකින්න විවේචනයක් නෙමෙයි කරන්නේ. තතේව අනුකම්පාය, අනුකම්පාවේ. මං ඊයේ බාසුන් නැහැ කෙනෙක්ගෙන් ඇහුවා, බාසුන් නැහැගේ වැටුප කීයද? කිව්ව රුපියල් 4000ක් 5000ක් අම්බ වෙනවා. මේ මම වාතුන්නහෙට ඒ ගාන දෙන්නම්, වැඩ නැති දවසක එන්න කරන්න තියෙන ඔයා උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් බණ අහන්න ඕන. අහව පුළුවන්ද කියලා. බාදුන් නැහැ කිව්වනේ ඒකනම් කරන්න අමාරුයි හඳුරුනේ කිව් ටික. ඒ කියන්නේ මනුස්සයට වැඩ කරන්න පුළුවන්. අව්වේ මහන්සියලා බදාමනලා ඒ වැඩ කරන්න පුළුවන් හවස 5 වෙනකන්, 6 වෙනකන්, 7 වෙනකන් උනා. සල්ලි දීලා වාඩි කරලා බනත්වන්න බෑ. ඒක අමාරු. අපි එහෙම කරමුද? ඈ දායකත්වයේ දාන්න. ඒ වගේ අය ගෙනල්ලා හිටවල තියලා අපි බන දාලා අහගෙන ඉන්න දෙනවා. දවසෙම සල්ලි දීලා යවනවා හවස. බෑ ඉන්න තුනේ. නමුත් පින්නතුන් කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන්නේ ඔයා ඇත්තෝ සල්ලි ගෙවලා ඇවිල්ලා වාහන වේදම් කරගෙන ඇවිල්ලා කැප වෙලා සාසනයටත් උදව් උපකාර කරමින් දම් පින්කම් කරමින් ධර්මය අහනවා. අන්න ඒකයි ඔවුන් අතර හා අපාතර තියෙන වෙනස. තේනනේ? අමාරුවේ සයිලාස ගෙවලත් අමාරුයි. ඒ කියන්නේ තමන්ගේ දෛනික වැඩ කරන වැටුපම අපි ගෙවලා අපි දෙන්නේ වැඩ කරන්න නෙමෙයි, වාට විවේක පුටුවක හොඳ වාඩි වෙලා ධර්මයේ අසමින් ඉන්න. බැරි වෙයි. මම ඉතින් බාසුන් නැහැ කෙනෙක් හම්බුණා තොන්න වගේ වැඩ තමයි කරන්නේ. ආලා බලලා මොකද්ද මේ මිනිස්සගේ මානසිකත්වය කියලා පරීක්ෂණය කරගන්නවා. ගවේෂණය කරගන්නවා. මා කුඩා කාලෙම යාචකයෝ ගවේෂණය කළා. පන්සලට එන හිඟන්නුන් පරීක්ෂණය කළා. මේ මිනිස්සු ඇයි මෙතෙන්ට වැටුනේ කියලා. ඒ පරීක්ෂණ ගමනම තමයි පිරතුනේ මේ ධර්ම පරීක්ෂණයට ආවේ. ධර්මයට ආවට පස්සේ ගුරුවරු කිව්වේ කියන දේ අහන්න. මම ඉතින් කල්පනා කරා ඉතින් මම මේගොල්ලෝ කියන දේ අහුවොත් ඉතින් මාත් මුන් වගේම මෝඩෙක් වෙනවා කියලා. කියන දේ අහන්න නෙමෙයි කියන දේ විමසන්න කියන කාරණේ කොහේ හරි සංසාරයෙන් ආවා. ඒ නිසා කියන දේ විමසන්න ඕන, තමන්ට ගැළපෙන්න ඕන, තමන් අත්විඳින දේ තමන්ගේ දහම වෙන්න ඕන. තමන්ගේ නොලෙජ් එක නෙමෙයි, දැනුම නෙමෙයි, තමන් අත්විඳින දේ තමයි තමන්ගේ දහම. දැන් ඔබ අත්විඳින්නේ මොකද්ද බලන්න? දුකද සැපද? සංසාරයේද සංසාර විමුක්තියද? ඔබ අත්විඳින්නේ ගතිද? ගති විමුක්තද ඔබ අත්විඳින්නේ? දැන් බලන්න ඔබ ළඟ තියෙනවද කියලා පිරිමි ගතිය. නෑ සායනාංශ, අපි ළඟ තියෙන ගෑනු ගතිය. පිරිමින්ගෙන් අහුවාම කියන්නේ ඔව් අපේ සායනද පිරිමි ගතිය. කාන්තාව, ඒ කියන්නේ කාන්දන් කෑලි. කාන්තාව කියන්නේ කාන්දන් කෑලි. කාන්දන් කෑලි ඉතින් ඇදගෙන යනකොට වටේම දෙන යකඩ ඇලෙනවා. ඒ නිසා ධර්මය නොදත් සියලු දෙනාම ලෝකේ කාන්දන් කෑලි. කාන්තාව එහෙමනම් සියලු දෙනාගේම හිතවල තියෙන එක ලක්ෂණය මොකද්ද? කාන්දන් ලක්ෂණය. ඒකට කියන්නේ උපාදාන ලක්ෂණය, කාන්දං ලක්ෂණය, මැග්නට්. මේ හැම දෙයක්ම අලව ගන්නවා මේ යකඩ. කාන්දං කැල්ලක් ඔය පාර දිගේ ඇදගෙන ගියාම ටික දුරක් යනකොට එක 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 දේවල් ඇලිලා. ඒකට තමයි කියන්නේ ගතිය. බලන්න මේ ගති විමුක්ත වෙන්න ඕන. ගති තිබුණොත් ඉතින් ඉවරයි. ගති හදාගෙන තියෙන හැමෝම. ඔබ ළඟ මේ වෙනකොට දේව ගතියක් තිබුණොත් මොන ඉතින් සම්මුතියෙන් කියන විදියට හොඳයිලු සුගතියලු. මන් නම් දන්නේ ඒකෙත් ඇති සැපක් නැහැ. ඒක මනෝලෝකයක්. තේරෙනා නේද? ඊටාම සුවබර මනෝලෝකයක්. ඒකට කිව්වා දේව ගති කියලා. තවස පෙරේත ගති. ගොඩක් අය හිතන්නේ පෙරේතාත්මි දුක ඇති කියලා. පෙරේතාත්මි දුකයි මනුස්සාත්මෙට බලද්දී. ඒ වුණාට පෙරේතයට ඒක හොඳයි. දැන් හොන් ඊගන්නෙක්ගෙන් ගිහින් අහන්නකෝ පේමන්ට් එක නිදා ගන්න. පාඩ ප්‍රශ්න එහෙම තියෙනවද? නෑ මොකුත් නෑ. ඊගන්නු කියනෝනේ ප්‍රශ්න මොකුත් නෑ කියලා. මාත්‍යද ප්‍රශ්න තියෙන්නේ. ඒකනේ ඔහොම වාන්නේ අපින් ඇකි. අපිට ප්‍රශ්න නැහැලු. ඒ වගේ තමයි පිළිතුරු. පෙරේත ගතිය අපිට සාපේක්ෂිතව අපි පෙරේතාත්මේ පහත් ආත්මයක් කියලා කිව්වට පෙරේතයට ඒක දිව්‍යමය ආත්මයක්. තේරෙන්නේ නැද්ද? ඒක තමයි ගති හදාගත්තාම ස්වභාවය. දැන් කෙනෙක් ළඟ තියෙන යක්ෂ ගතිය. දැන් මිනිස්සු මෙහාට බණ අහන්න ඇවිල්ලා තියෙන උතර යක්ෂ ගතිය තියෙන අය. හැබැයි යක්ෂ ගතිය අභිමානයක් කරගෙන, යක්ෂ ගතිය ආභරණයක් කරගෙන, යක්ෂ ගතිය මාණික්කයක් කරගෙන, යක්ෂ ගතිය ලොකු දෙයක් හැටියට සලකාගෙන, මගේ යක්ෂ ගතියට ගෑණිත් බයයි, ළමයිතුත් බයයි, සේවකයොත් බයයි, ඔක්කොම බයයි. ඒ හැඟීම එනකොට මේ මිනිස්සය තව යකා වෙනවා. තේරුණානේ? හමුදාවේ මේජර්වරේ දවසක් තමන්ගේ නෝනා නිකන් කොහම හිටු කිව්වොත් හිටගෙන හිටවල තියෙන මට්ටමට නෝනා හදාගෙන තියෙන්නේ. අපි හාමුදුරුවනේ අපි හදලා තියෙන්නේ එමයයි. අපේ නෝනට ඔහොම හිටගෙන ඉන්න කිව්වොත් ඉන්නවරුවක්. එහෙම කියනවා. නැගිටින ඔතනින් නැගිටිනවා. වාඩි වෙන ඔතනින් වාඩි වෙනවා. මංගව මහත්තයා ආදරය කියන්නේ එකක්, බය කියන්නේ තව එකක්. ඔය නෝන කරන්නේ ආදරයට නෙවෙයි, ඔක බයට. ඔයා දිනාගෙන තියන්නේ ආදරය නෙමෙයි බය. හමුදාව පාලනය කරනවා වගේ තමයි ගෙදර පාලනය කරන්නේ. ඉතින් මංගව ඔක ආදරය නෙමෙයි, ඔක බය. ඔය කරන්න එපා. ඔව් හොඳ දෙයක් නෙමෙයි. ඔය විදියට පාලනය කරලා තියාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි. ඔබතුමා මැරිච්ච දවසට හුස්මක් කැලයි යන්තම් ඇති. එනිසා යක්ෂ ගති, පෙරේත ගති, මනුස්ස ගති. දැන් බලන්න ඔබ ළඟ ඇති මනුස්ස ගතිය ඔක උසස් කරගන්න දේව ගතියට. දේව ගතියට උසස් කරගෙන බ්‍රහ්ම ගතියට උසස් කරගෙන තමයි පින්නතුනේ ගති විමුක්ත තත්වයට, අරහත් ගතියට, ගුණයට එන්නේ. පැහැදිලිනේ? දැන් බලන්න ඔබ ඉන්නවද අර යක්ෂ ගති ආභරණයක් කරගෙන ඉන්නවද බලන්න. ආභරණ කරගන්න එපා. පෙරේත ගතිය ආභරණයක් කරගෙන ඉන්නවද බලන්න. පින්නතුර මේ මහා ඉඩකඩම් සමහරලාට පැරණංගේ ඉඩකඩම් පස්සේ මේවා කඩලා වෙන්දේසි කරලා විකුණලා මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නෝ. ඒත් අර පැරණි ආත්ම ඕවා දන්නේ නැහැ. තව වෙන කාට හරි අයිතිද කියලා. මුන් මගේ ඊළඟ ගෙවල් හදා පදිංචිලා ඉන්නවා කියලා ඒව දිහා බලන් ඉන්නවා ඇවිල්ලා. පෙරේතාත්ම. ඒකට හේතුව තමන්ගේ ඉඩකඩම් වලට දැඩි ආසත්ත භාවයකින් හැලී බැඳී පැවතිච්ච නිසා හිත ඉතින් පින්නතුනි බලන්න දැන් ඔබට හිත තේරෙනව නේද? හිත කියන්නේ මොකද්ද කියලා මේ ඔක්කොම කියද්දී වචනයකින් අපිට කියන්න බැරි වුණාට හිත කියන්නේ යම්කිසි ගන්ධයක් වැනි දෙයක් කියලා හිතන්නකො. ඒක සුගන්ධයක් හෝ දුර්ගන්ධයක් වෙන්න පුළුවන්. ගන්ධයක් වැනි දෙයක්. හිත කියන්නේ මේකයි කියලා වෙන පෙන්නන්න ක්‍රමයක් නැහැ. ගන්ධයක් වැනි දෙයක්. දැන් අපිට මෙහෙම සමහරලාට ගන්ධයක් මොනවා හරි එනවා කොහෙන්ද එන්නේ කියලා හොයාගන්න බෑ. කොහේ හරි වටපිටාවක තියෙනවා. ඒක දුර්ගන්ධයක් වෙන්නත් පුළුවන්, සුගන්ධයක් වෙන්නත් පුළුවන්, මොකක් හරි ගන්ධයක්. ඒ දෙකටම කියන්නේ ගන්ධ. ඒ වගේ තමයි පින්නතු තමා තුලින් එන ගන්ධය බලන්න. තමන් ළඟින් එන මොන හරි ගන්ධයක්. ඒක දුර්ගන්ධ හෝ සුගන්ධ හෝ කවලම් වෙච්ච එකක් හෝ මික්ස් වෙච්ච එකක්. අර එක එක සෙන්ට් වර්ග තියෙනවනේ, මේ එක එක සුවඳවල් තියෙන්නේනේ. කේක සුවඳවල් තියෙනවා. ඉතින් හිතේ සුවඳත් එහෙමයි. හැමෝගෙම සුවඳ හිත එක වගේ නෙමෙයි. අර සෙන් සුවඳ වර්ග ලක්ෂ කෝටි ගාණක් තියෙනවා වගේ පින්නතුනි. ඒකෙත් ඉවරයක් නැහැ. වර්ණ වගේ තමයි. සුගන්ධ වර්ග හදලා 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 ඉවරයක් නැහැ. තාමත් ලෝක නිර්මාණය කරනවා. තාමත් ලෝකේ අලුත් අලුත් සුගන්ධයන් හදනවා. එතකොට හිත කියන කාඳුන ගන්න පුළුවන් ගන්ධයක් වගේ. එහෙමනම් ඔබ ළඟින් එන ගන්ධය මොකක්ද? ඔබ තුලින් එන ගඳ මොකක්ද? සුගන්ධයද දුර්ගන්ධයද? ඇතුළතින් එන ගන්ධය හොඳට බලන්න. සිප ගන්න එක තේරු. තමාව තමන් සිපගෙන බලන්න. තමා තුලින් එන ගන්ධය තමා තුලට නාහි දාලා බලන්න. හැබැයි මේ හිත ඇතුලින් එන ගන්ධය හොයාගන්න මේ එළියට පැටපුණා එහෙනම් හරියන්නේ නැහැ. ඒ නායට දැනෙන්නේ නැහැ ඒක නේද? නමුත් කොහොම හරි මේකේ නායයක් තියෙන්න ඕන. මේක ඇතුලේ චක් මේ ගාහන විඥානයක් නේ. ආ ඒ ගාහන විඥානෙට ඒක දැනෙනවා. ආන්න එතන තමයි හදන්න ඕනේ, හැදෙන්න ඕනේ. ඔබ ඒ ළමයාව හදන්න. එයාට අපි ළමයා කියලා කියමුකෝ. තමන්ගේ හිතට ළමයා කියලා කියමු. ඒ ළමයා හදන්න. ඔබ මේ අවිද්‍යාව දුරු කරගනි. ඔබ මේක මෙහෙම කරන්න එපා. ඒක හේතු ප්‍රත්‍ය මේක. ඒක හේතු යථාර්ථය මේක. මේක විද්‍යාව මෙන්න මේක. මේකේ ස්වභාවය මේක. මේ ශරීරයේ මේ ලෝකයේ පැවැත්ම මේක. යාව හදන්න. මේම ගති තියාගෙන ඉන්න එපා. ජීවිතය කියන්නේ හරිම කෙටි කාලයක්, කෙටි දෙයක්. ඔබ මේ සියවසේ ඇතුළතදී මේ ඔක්කොම දාලා යනවා. මේ ඔක්කොම දාලා යනවා. තනතුරු, තන ධාන්‍ය, නිවාස, ගෙවල් දොරවල්, යාන වාහන, මේ ඔක්කොම යාළුව මේ ඔක්කොම දාලා යනවා. මේ ශරීරයත් ඔබ දාලා යනවා. වැරදි අදහස් ඇති කරගන්න එපා. වැරදි උපාදානයන් ඇති කරගන්න එපා. එහෙම හදා ගන්න ඕන. ඉතින් එතකොට ආවේග පහළ වෙන්නේ නෑ. අනිත්‍ය වූ තැනකින් පින්නතුනේ ආවේග පහළ වෙන්නේ නෑනේ. නිට්ටය වූ තැනකින් තමයි ආවේග පහළ කරගන්නේ. ඊට පස්සේ වෙනතුනේ අපිට අර ආවේග අයින් කරලා දාන්න ඉන්න පුළුවන්. හොඳයි, මේ කාරණා අතර දැනගත යුතු ඇසිය යුතු කාරණා තියෙනවා නම් අසන්න. මොකද පින්නතුනේ මේක දේශනාවක් බවට සීමා කරගන්න නැතුව මේ කාලය හරීම වැදගත් කියලා අපි මතක් කළා. මම දේශනයක් කළා නැකිටලා යන එකවත්, ඔබත් දේශනයක් අහලා නැකිටලා මෙතන යන එකවත් මේ වැදගත් වෙන්නේ. ඔබේ සංසාරයට, ඔබේ ආත්මයට, ඔබේ මනුෂ්‍යත්වයට වටිනාකමක් එකතු කරගන්න එක, අවබෝධය ඇති කරගන්න. ඔව්, ප්‍රඥාව අවශ්‍ය වෙන සීමාවක් තියෙනවා. හැබැයි ඒක කෙලවරේ තියෙන්නේ ප්‍රඥා විමුක්තිය. ප්‍රඥාව අපි යොදා ගන්න ඕන ප්‍රඥා විමුක්තිය සඳහා. ඒක හරියට මේ වගේ සබන් යොදා ගන්නවා ශරීරේ කුණු සෝදා හරින්න. තේරෙනනේ? සබන් යොදා ගන්නවා ශරීරේ කුණු සෝදා හරින්න. අපි කුණු පිපීමට, කුණු බුරුල් වීමට, තෙල් කුණු ශරීරයෙන් ඉවත් කිරීමට, භාජනවල ඉවත් කිරීමට තමයි අපි මොනවා හරි සබන් වැනි දෙයක් යොදන්නේ. එහෙම දෙයක් යොදලා අපි ඒ සබන් සහ කුණු තෙල් සියල්ල ඒ භාජන වලින්, එහෙම නැත්නම් ශරීරයෙන් අපි සෝදා හරිනවා. එතකොට සබන් ඉතුරු වෙනවද? එහෙනම් ප්‍රඥා විමුක්තිය කියන්නේ මේ ප්‍රඥාව යොදා ගන්නෝ ප්‍රඥා විමුක්තිය සඳහා. ඕක අමතක කරොත් එහෙම ප්‍රඥාව ඉතුරු වෙනවා. සතිය සිහිය යොදා ගන්නවා සම්මා සතිය. මේ සතිහි විමුක්තිය සඳහා. සමාධිය යොදා ගන්නවා සම්මා සමාධිය උදෙසා. සමාධි ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. සම්මා සමාධිය උදෙසා සමාධිය ඉතුරු කරගන්න නෙමෙයි අපි මේ සමාධියට ඇබ්බැහි වෙච්ච, සමාධියේ ඇලිච්ච පිරිසක් නෙමෙයි. සමාධිය වසී කරගන්න නේද? ඔය අපිට මේ භාවනා සමත භාවනා ආදී වැඩි කරන අය කට්ටියට දෙන උපදෙස් තමයි සමාධිය දැනුම් අත්හරින්න එපා. සමාධිය වසී කරගන්න. වසී කරගන්න කියනවා. ඇත්තදනේ. සමාධිය වසී කරගෙන තියාගන්න. මේක හිම වසීයක් නෑ. සමාධිය සමාධි විමුක්තිය සඳහා සම්මා සමාධිය උදෙසා. ප්‍රඥාව ප්‍රඥා විමුක්තිය උදෙසා. ක්‍රියාව කර්ම නිරෝධය උදෙසා. කම්ම නිරෝධාය සංවත්තති. සම්මා කම්මන්තය කම්ම නිරෝධය උදෙසා. සම්මා කම්මන්තේට කම්මන්තය තේමාද? එතකොට ශාසන ධර්මයේදී යමක් භාවිතා කළොත් පුණ්‍ය පාප පහීනස්ස පින්පව් දෙකම නසන්න වෙනවා. හැබැයි අපි පින් කරන්න ඕනනේ, පින් කරනවානේ. හැබැයි පින්පව් දෙකම නැසූ තැන තමයි සත්‍ය අවබෝධය තියෙන්නේ. පුණ්‍යාභි සංඛාරා, අපුණ්‍යාභි සංඛාර. දැන් පුණ්‍යාභි සංඛාර කරපු කට්ටිය කොහොමද ඉන්නේ? පන්සල් වල සභාපතිලා ලේකම්ලා ඉන්නේ කොයි විදිහද කියලා බලන්න පන්සල් වලට ගිහිල්ලා මෙන්න මෙහෙම ඉන්නේ. දෙන්නානේ ඒකෙන් හඳුන ගන්න කොයි විදිහද කියලා. අපේ මේ ලොකු විපස්සනා භාවනා මධ්‍යස්ථානයකට ගියාම මේ සභාපතිට ලොකු පුටුව තියලා මේ යා තමයි ප්‍රධානි අර ජනාධිපති ඉන්නා වගේ ඉන්න මේ ලොකු හාමුදුරුව අනිත් පැත්තේ පුටුව. මං ගියා බැලුවා. මං මේ මොකක්ද හදලා තියෙන්නේ? දානවත් කියලා මැද පුටුවට සභාපති පන්සලට මිසක් හාමුදුරුවන්ට නෙමෙයි කියලා මම කිව්වා. ඔන්න ඉතින් සභාපතිලත් එක ගහගන්න වැඩ. සභාපතිට තද වෙන්නේ නැද්ද උකට වැඩේට? ඇත්තනේ මහත්තයා නේද? සභාපති හාමුදුරුවන්ට නෙමෙයි, ඒක දායක සභාවට. තේරෙනනේ? දැන් මම මේ සභාපති කෙනෙක් දැම්මා. මට සභාපතිලා නෑ. පුණ්‍යාමි සංඛාරා වුණාම වෙන දේවල් පිනතුනේ. පුණ්‍යාමි සංඛාරා ඒව හිත තුල තියාගෙන ඉන්නවා. ඒ තුල ඒව මාන්නේ ඇති කරගන්නවා. ඒවායේ උද්දච්චකම් ඇති කර ගන්නවා. අනග්‍රහිත චිත්තෝ දානන්දේට දෙන දේ අතහැරලම දාලා දෙන්න. මට ඒ දවස්වල පිළිතුරු තරුණ කාලේ කවුරුවක්වත් මොකවත් දෙන්නේ නැහැ. දෙවැඩි දෙන්න බයයි. කට්ටිය කියනවලු ඕක ඕම විදියට ටික දවසක් ඕවා කියලා කරලා ඕක විකුණපර පරලෙයි කියලා. ආ මං කිව්වා හා හරි හරි වෙන්න පුළුවන්. එහෙම වුණත් කමක් නැහැ කියලා හිතලා දෙන අය දෙන්න අනිත් අය දෙන්න පුළුවන්. තේරෙන්නේ නැහැ. හාමුදුරන කන්න බැරි නම් ඔළුවෙන් හිටගෙන ඉතික් කමක් නැහැ කියලා අතහැරලා දෙන්න දෙයක්ද අනිත් කිසි කෙනෙක් දෙන්න පුළුවන්. ඕහෝ සාන්නාද හාමුදුරු කරන සේවයට අපිට මේ කියලා දහමට එහෙම අපිට දෙන්න පුළුවන් හිතලා අතහැරලා වහන්සේගේ වැඩක් වහන්සේ. අන්නව අන්නේම 750ක් වුණක් කමක් නැති දෙන කට්ටිය දෙන්න අනික කට්ටිය කිසි කෙනෙක් දෙන්න එපා කියලා තමයි ඔය යහම් පැති බර්ජස් 10 ඒ කාලේ හදාගත්තේ. දෙන්න හදන කෙනාට තව එක්කෙනෙක් කනට කොඳුරල කියනවා ඕකට දෙන්න එපා, ඕක තරුණෙක්, ඕක යයි ඕක විකුණගෙන කියලා. මම කිව්වා හා කමක් නැහැ, ඕගොල්ලෝ අතහැරලා ඒක මගේ වැඩක් දෙන්න. මම කියන්නේ කරනවද කියන්නේ නැහැ, නොකරනවද කියන්නේ නැහැ. මට හිතුණා මට ඕන එකක් කරන්න පුළුවන් නේ. ඔබ ඕන එකක් කියලා හිතලා දෙන්න නැත්නම් නොදීන්න. එච්චරයි. අනංගහිත චිත්තෝ දානන්දේති. දෙන දේ අතහැරලා දුන්න වැඩි ඉවරයි. හිත හදාගත්තා. හිතේ සතුට විතරයි, සැහැල්ලුව විතරයි. ආයි වෙන මොකවත් නැහැ කිව්වතුනි. එහෙම දෙන්න බැරි නම් ඕන්නේ. පුණ්‍යාභි සංඛාර බලන්න ඔයත් අංගේ ඔළුවේ තියෙනවද කියලා. පින නිසා පින්නතුනේ මානේ ඇති වුණොත් අපාය යන්නේ. පින නිසා උද්දච්චකම ඇති වුණොත් අපාය යනවා. ඒකනේ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් කරන්නේ. ස්වාමීනි සමහර පින් කරපුවයි අපායේ ඉන්නේ. සමහර පව් කරපු මිනිස්සු දිව්‍ය ලෝකේ ඉන්නවා. ඇයි ස්වාමීනි? ඒකයි කියන්නේ කර්ම විසේ අචින්තයයි කියන්නේ ඒකයි. පින් ස්වරූපයෙන් පව් හැදෙන්න පුළුවන්, පව් ස්වරූපයෙන් පින් හැදෙන්න පුළුවන්. පින් ස්වරූපයෙන් පව් කරන්න පුළුවන්, පව් ස්වරූපයෙන් පින් කරන්න පුළුවන්. ආදරය කරනවා කියලා විපත්ති කරන්න පුළුවන්, හතුරුකම් කරනවා කියලා හොඳක් කරන්න පුළුවන්. අන්දරේ කන්ද උඩට ගිහිල්ලා රජතුමාට මොකද්ද කිව්වේ? මෙහෙම ගොම් මෝඩ රජෙක් කියලා බැන්නා. නේද? රජතුමාට කේන්ද ගිහිල්ලා කඩුව උස්සගෙන හේ බොළුතු මට ගුණන් ඉවද කියලා අල කන්ද උඩට දිව්වා. උඩට දිව්වට පස්සේ කිව්වා දේවයන් වහන්සේ කන්ද උඩට ගෙන්වා ගැනීම සඳහායි මම මේක කිව්වේ කියලා සමාව ගත්තා. ඉතින් ඒ වගේ තමයි නේද? නිකන් නිග්‍රහ කරන ස්වරූපයකින් රජතුමාට හොඳක් කළා අන්දරේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වක්කලී එළවනවා ස්වරූපයෙන්, අහිතක් කරන ස්වරූපයෙන් බලා ඉන්න අයට තේරෙන ශ්‍රද්ධාවන්ත බණහන මිනිස්සේ කෙලවල දානවා. වක්කලි මන් දිහා බලන් ඉන්න එපා. මේ කුණු ශරීරය බුදුහාමුදුරන්ගේ රූපේ ලස්සනයි, මිනිහා ලස්සන විඳ විඳ ඒක ආශාදයේ විඳ විඳ හඬ ලස්සනයි, හඬ අහහ ඉන්නවා. එළවල දානවා ඉන්නේ මෙතනින් කියලා. හැබැයි ඉතින් සුදුසු කල වෙලාව බලලා ප්‍රඥාව නැගී ආපු වෙලාවක එළවල දැම්මා. යෝ ධම්මං පස්සතේ සෝමං පස්සතේ. ඔබ ධර්මයේ බලන්න සතුරු ස්වභාවයක්, නමුත් මිත්‍ර ධර්මයක්. ඔන්න ඔය විදිහේ පින්නතුනේ කර්ම විසේ මහා පුදුමයි. අපිට හොඳ කියන හතුරෝ ඉන්නවා, අපිට බණින මිත්‍රෝ ඉන්නවා. තේරෙනවද? නින්දා කරන මිත්‍රෝ ඉන්නවා, හොඳ කියන හතුරෝ ඉන්නවා. ඒක අනිත් පැත්තත් එහෙම තමයි. සැබෑ ලෙසම මිතුරු කමඬ මිත්‍ර දත්තන අයත් ඉන්නවා, සැබෑ ලෙසම හතුරු කමඬ හතුරුකම දක්වන අයත් ඉන්නවා. ඒක තියෙන්නේ පින්තුනේ තමන්ගේ අභිප්‍රාය මත. ඒක සැකසෙන්නේ තමන්ගේ අභිප්‍රාය මත. තමන්ගේ අභිප්‍රාය, අදිෂ්ඨානය, වීරිය මොන වගේද කියලා තමන් බලන්න පෙන්තු. ඒ නිසා පෙන්තුට නිවනට බාධාවක් කරගන්න එපා. පිනවත් පවද සමහර අය කිය අපි පන්සල් කරනවා, අපි පන්සලට දම් පින්කම් දෙනවා, අපි මොකුත් අඩුවක් පාඩුවක් නැහැ. පන්සිල් කියලා කියන්නේ පින්නතුනේ ඇති බේසික්ම දෙයක්. ඒක හරියට අර ගුවන් තොටුපළට ගියාම සිගරට් බොන්න එපා කියලා කිව්වා වගේ තමයි. ඈ ගුවන් යානයට ඇතුල් වෙනකොට මත්ද්‍රව්‍ය ගෙනියන්න බෑ, අරක මේක ඒ වතුර බෝතල් ගෙනියන්න බෑ කියලා ගහන බෝඩ් එකක් වගේ තමයි. තේරුණා නේද? ඒක පොඩි ඉන්ට්‍රස් වල තියෙන පොඩි මේ දෙයක් විතරයි. ඇතුල් වෙන තැනදී පොඩි ලබා දෙන පුංචි සංකේතයක් විතරයි. ඒක කරන් දෙයක් නැහැ. ඊට පස්සේ තමයි මිනිස්සයා සෑහෙන වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඥානය, දර්ශනය දියුණු කරගන්න ඕනේ. ඒ නිසා මේ දානයක් මානයක් දුන්නයි කියලා එහෙම නිවන් දකින්න බෑ. අසදුස මහා දාන දීලා අපාය යනවා. 84,000ක් පන්සල් හදලා අපාය ගියා කවුද? ධර්මාශෝකය. හැබැයි ඒ එහෙම හරි ගිහිල්ලා බේරිච් එක සතුටක්. මොකද ඔහු ලක්ෂ 3කට වැඩිය මරලා තියෙනවා කඩුවෙන් ගහලා. වෙඩි තියලා ඕඹ ගහලා නෙමෙයි, ලක්ෂ 3කට වැඩිය මරලා කඩුවෙන් ගහලා. යුද්ධවලදී. එහෙනම් පින්නතුනේ ඔයත්තන්ගේ හිතවල බර නැහැ මේ නිවන් ධර්මයට පියාසර කරන්න පුළුවන්. එතකොට කුරුල්ලෙකුට පියාසර කරන්න බැරි හේතුන් කියන්න බලන්න. පියාසර කරගන්න බැරි වෙනව නම් හේතු. තටු තෙමිලා තිබුණොත් සමහර සතුන්ගේ තටු තෙමුණාම පියාම ඉන්න බෑ. හරි. එතකොට තටු කැඩිලා තිබුණොත් පියාට අඩු වෙලා තිබුණොත් ඒ වගේම කුරුල්ලගේ කකුල හරි කකුල පැටලිලා පියාට පැටලිලා තිබුණොත් පියාම ඉන්න බෑ නේද? පියාම ඉන්න බෑ. ඉතින් ඒ වගේම තමයි පින්වත්නි අපිටත් මේ නිර්වාණ ධර්මයට පිහා බින්න බැරි. එක්ක තටු තෙමිලා, එහෙම නැත්නම් තටු කැඩිලා, එහෙම නැත්නම් තටු පැටලිලා කොහේ හරි හිර වෙලා ඉන්න නිසා තමයි සත්‍යයට පිහා බින්න බැරි. සත්‍ය ඔබ වටා හැම තැනම පවතින. මේ මොහොතේ මේ වටපිටාවේ හැම තැනම සත්‍ය පවතින්නේ. ඔබ තනිව මම වෙලා තේරුණාද? තනිව මම වෙලා, තනිව මම වෙලා සත්‍ය වටේම ඔබ වටේ තියෙන. හැබැයි ඔබ තනිව මගේ ලෝකයක ඉන්නවා. මගේ ලෝකය අතහැරලා වැරදීනේ අතහැර දාන්න කියන වචනේ එච්චරම ගෝචර නෑ. සත්‍ය නෑ අතහැර දාන්නනේ. මේකට අපි වෙන වචනයක් වදින්න දිය කර හරින්න. අතහැරීම යනුවෙන් ගොඩාක් අය ඉගෙනගෙන තියෙන පිළිතුර ගැටුණු සිත. බෞද්ධයෝ විතර ගැටෙන જાතියක් කවුරුත් නෑනේ. බෞද්ධයන්ට පුදුම විදියට පුළුවන් ඕනම දෙයක් වැරදි කරන්න පිළිතුර. ඕනම දෙයක වැරද්දක් දකින්න පුළුවන්. මොකද ඒ තරම් අපිට තියෙනවා බුද්ධාගමේ ඇඩියට. තේරුණානේ? ඔවා ප්‍රසිද්ධ වෙන්න කරන්නේ, ඔවා ලකුණු ගන්න කරන්නේ, ඔවා කැපී පෙනෙන්න කරන්නේ, ඔය එක ගන්න කරන්නේ. සේවයක් කරොත් නොකරොත් ඒත් බයින. කරොත් ඒත් අයිනෝකර. ඒ කියන්න පිනතුන් දසන් පෙන්වා සිනාසීමත් ඉතින් වැරද්දක් බවට පත් කරගන්න පුළුවන්. මේ පුදුමාකාර පද්ධතියක් හදාගෙන තියෙන බෞද්ධයා. ඒ නිසා හැම දේත් එක්කම ගැටෙන්න පුළුවන්. මම වැඩි ඔය විනය ඉගෙන ගන්නේ නැහැ කියලා ඉගෙන ගත්තේ පොඩිම කාලේ. අවුරුදු 12 13 වගේම ඉගෙන ගත්තා. ඒ කියන්නේ සියඹලාත්තක් කඩාගෙන දත් මදින හාමුදුරුවන්ට වෛර කරන, ක්‍රෝධ කරන, ඊර්ෂ්‍යා කරන දායකයෙක් දැක්ලා තමයි මම ඒක හිතාගත්තේ. මම අහුව ඇයි ඔයා දත් මිටි කන්නේ? අර උන්වහන්සේ වැරදි වැඩක් කරේ. මම අහුව මොකද්ද? අර සියඹලා ගහේ අත්තක් කඩාගෙන දත් මදිනවා. මම ඒක ඒක ප්‍රශ්නයක් නැහැ. පන්තලේ ගහන්නේ පන්තලේ දීමල ගහයි. ඉතින් වාගේ ගහින් කඩේ වෙන්නේ පන්තලේ ගහින් කඩාගෙන හාමුදුරු දත් මදින්නේ නේද? මම කොහෙන් කඩක් දත් මදින්නේ නැහැ නෑ. ඒක වැරදි, ඒක වැරදි. මම කොහොමද වැරදි? දැන් මට තාම ඒක වැරදි නෑ. මම පොඩි එකානේ. මෙයාට වැරදි. දත් මිටි කන්න වැරදි. ඔක උපසම්පදා සීලයට වැරදි. විනය වර්ධන කාර්යය මං හිතාගත්ත එදා ඉඳලා මූ කියෝපු විනය පොත නම් මං ආයි කියවන්නේ නැහැ. මොකද හේතුව මූ වගේ වෙනවා. ඒක කියවුවොත් මං තැත්තට වෙලා තියෙන මොකද්ද? ඌ කියෝපු විනය පොත ඕගොල්ලෝ කියවලා හාමුදුරු නෑවත්තරදි, කෑවත්තරදි, දත්මැද්දත්තරදි, හිමින්ගියත්තරදි, කොහෙගියත්තරදි එහෙනම් ඒ පොතට අනුවේ කල්පනා කරොත් එහෙම මේ කුඩ ඉහලාගෙන යන්නත් බෑ පාරේ. සෙරෙප්පු දාලා යන්නත් බෑ. තනි උරේ පොරොල වඩින්න බෑ. නේද? විනයෝ සාසනස් ආයු. විනය තියෙන්නේ සාසනේ ආයුෂ ගොඩනගා ගන්න නිසා. සාසනේ පිරිහෙවන්න නෙමෙයි. ඒ නිසා ඒව විද්‍යානුකූලව තේරුම් කරගන්න ඕන. කාලෝචිතව ඒ පලාතට අනුව බුදුරජාණන් වහන්සේ වෙන වෙනම විනය පනවල තිබ්බා. දේශගුණේ හැටියට විනය පනවන. දැන් තුම් පොට සිවුරක් පනවන්නේ විනය හැටියට නේද? මේ පලාතේ සීතල කාලයේ හැටියට. එබැවින් පිනතුනේ මෙන්න මේ දාර්ශනික බව කියන එක ඇති කරගන්න ආගමිකයා යනු ඕනම මිනිස්සෙක් හොඳයි ආගම වැඩි කියවන්න නැතුව ඉන්නවනම් ආගම කියෝපු ගමන්ම සෞත්තු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ආගම තුල දර්ශනයක් තියෙනවා, දර්ශනය හදාරන්න මෝඩ ආගමිකයෙක් නොවන්න. හැම ආගමකම දර්ශනයක් තියෙනවා. මම යම් යම් ආගම් පොඩි අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ ඒ දේවල් ඒ පූජකයන්ට දකින්න ඥාණය නැහැ. ඒකේ දර්ශනය තේන්නේ දර්ශනේ තියෙන කෙනාට. දැන් ওই සින්දු කියන මිනිස්සු ඉන්න සින්දුවේ අර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. බලනකොට සින්දු අර්ථය ඇත්තටම රටම දන්නේ නැහැ. සින්දුව ලියපු මිනිස්සු මිනිස්සයන් කියනකම් දවසක් පැල නැති හැන්දෑවේ අකාල මහ වැහි වැස්සා. ඉතින් අපිට වෙන්නේ මේ නිකන් හේනක ගොවිතැන් කරන්න ගිහිල්ලා පැලක ඉදි වැස්සා කියලා නේ. ඉතින් ඒකේ අර්ථය සින්දුව ලියපු මනුස්සයා තමයි දන්නේ. අවහරණක් නැති කෙනෙක් තුල නින්දා මහ වැහි වහිද්දී නේද? නින්දා මහ වැහි වැස්සා. ඒ නින්දා වැහි වහිද්දි තුරුලේ මා හංගාගෙන ඔබ තෙමුණා අම්මේ කියන වගේ අර්ථය. ඒ කියන්නේ ස්වාමියා නැති බිරිඳක් දරුවා සමග විවිධ නින්දා ගැහැට ලබමින් ජීවත් වෙන කාන්තාවගේ චරිතයක් ගැන කතා කරන ගීතයක්. ඉතින් බලන්න මේ අර්ථ කියන්නේ ආන්නේ වගේ අපි මේ දකින මතුපිට හැඟෙන දේ නොවේ. සමහරලාට ඊට වඩා ගැඹුරු අරුත් තියෙනවා. ඕකමයි පිනතුනේ ධම්මපදයට වෙලා තියෙන්නේ. මේවයි තියෙන අරුත, මේවයි තියෙන ලක්ෂණය, මේවයි තියෙන වටිනකම හාරා අවසන් ඕන බලන්න ඕන පිනතුනේ. සොයල බලන්න බලන්දී අපිට මේ අරුත් වැටහෙන්න වැටහෙන්න අපේ අවදිය වැඩි වෙනවා. ආධ්‍යාත්මික අවදිය. ඇස උපදිනවා චක්කුං උදපාදී. ආලෝකෝ උදපාදී. පැහැදිලි වෙනවා, නිර්වුල් වෙනවා. ඒකයි මේ සත්‍ය අවබෝධ කරගත් අය කියන්නේ අනේ ස්වාමීනි අඳුරේ සිටින කෙනෙකුට පහනක් දැල්වුවා වගේ. ඒ කියන්නේ ආලෝකෝ උදපාදී. වසා තිබුණු දෙයක් විවර කර පෙන්වුවා වගේ, මම් මුලාවෙකට මග පෙන්වුවා වගේ, මගේ හිත නිදහස් වෙලා ගියා. ඒ අපූර්ව අවදිය, අපූර්ව සහනය ලැබෙනවා. ඉගෙනගෙන හදාරගෙන ගොනු කරගෙන දැන් මේ අපේ පින්තුම් කරන එක වැරද්දක් තමයි. මේ නිවන කියන්නේ කොහොමද කියලා මේ ඉස්සල්ලා නිකන් දැනුමක් ගන්න හදන්නේ නිකන් ලිපින ලියා ගන්නවා වගේ. හා මේ කොහොමවත් පිටින්නෙත් නැහැ, මුකුත් නැහැ, පාටක් නැහැ, වර්ණයක් නැහැ, තැනක ඇත්තෙත් නැහැ. හරි ගයි මම මේක හොයා ගන්නවා. තේතනම විදර්ශනා කරන්න පාටක් නැත්තම් මොකද හොයන්නේ? පාටවල් බලන්න පුළුවන් එකක් විතරයි මට තියෙන්නේ. එහෙනම් ඉතින් මේක මේ ඇහැ අරන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔය දිශාවක පවතින්නේ නැහැ. එහෙනම් ඉතින් දුවල වැඩක් නැහැනේ. දිශාවක පවතින්නේ නැති දෙයක් නම් වැඩක් නැහැ. කකු දෙකෙන් වැඩක් නැහැ. දුවල වැඩක් නැහැ. හැඩයක් නැහැ. හැඩයක් නැත්නම් ඉතින් ඒක තියෙන දෙයක් වෙන්න බෑ. තියෙනව නම් මොනවා හරි හැඩයක් තියෙන්න ඕන. අන්න එහෙමයි විචාරශීලී බුද්ධිය තියෙන මනුස්සයා කල්පනා කරන්නේ. තේරෙනේ? උගතා යනු එක්කය දාර්ශනිකයා යනු එක්කය. ඒ නිසා සෑම කෙනා ළඟම උගතිකුත් තියෙනවා, උගත් මොළය තියෙනවා, වෙනවම දාර්ශනික මොළයක් තියෙනවා, වෙනවම දාර්ශනික මොළයක් දෙකම තියෙනවා. එතකොට මේ දෙක වෙන වෙනම පරිහරණය කරන්න. දාර්ශනිකව දෙයක් බලන කල්ලි දාර්ශනිකව ඒක බලන්න. උගත් කමින් බලන්න ඕන තැන දැන් කලර් ලයිට්ස් උගත් කමින් බලන්න බෑනේ පාරදී. මේ මේ දාර්ශනික බවින් බලන්න බෑ. ඒක උගත් කමින් බලන්න ඕන. ඒක රතු බාඩ වැටුණා නම් හා හරි මම ඉන්න ඕන. හරි. කහ පාට වැටුණා නම් ලෑස්ති වෙන්න ඕන. කොළ පාට වැටුණා නම් මම යන්න ඕන. හරි. ඒක දාර්ශනිකව බලන්න බෑ. මේ වර්ණයක් නෑ, මොකවත් නෑ, අති පුජ්‍යලයක් නෑ කියලා කියොත් එහෙම අල්ලන්නේ දඩ ගන්නවා. එනිසා අපි බලන්න මේ ඕනම කාරණයකදී සම්මුති සම්ප්‍රදාය සහ දාර්ශනික සම්ප්‍රදාය. අපි මොලේ හැදිලා තියෙන්නේ එහෙම. මේ මොලේ පිළිබඳව මහාචාර්යවරයෙක් දේශනයක් කළා. මේ එතුමා කිව්වා මේ මොලේ කියන්නේ හරි වැදගත් දෙයක්. මේක සමනලෙක් වගේ පරිහරණය කරන්න කියලා. සමනලලු මෙහෙම අල්ලන්න බෑනේ නේ. සමනලලේ විනාශ වෙනවා. සමනලෙක් හරි පරිස්සමට අල්ල ගන්න ඕනේ. ඒ නිසා මොලේ හරි පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ආගමික දේවල් නොයිකුත් දේවල් දැඩිව මේකේ ඔබවන්න බෑ. හරි සියුම්ව කල්පනා කරලා තේරුම් ගන්න ඕන දෙයක්. ඒකයි මම කියන්නේ මේක සුවඳක් වගේ දෙයක් කියලා. සුවඳින් තමයි හැම දෙයක්ම අපිට අඳුන ගන්න පුළුවන්. අපේ ගතිය, අපේ ලක්ෂණය, අපේ පරමාර්ථ, අපේ කෙලෙස්. මම පුජ්‍යලේකුට සැසඳෙන්න උත්සාහ කරේ නෑ. මා තුළ මා දහමට සැසඳුණා. දැන් ඔබ ආනන්ද හාමුදුරුවන්ට සැසඳෙන්න අවශ්‍ය නෑ, සමාන වෙන්න අවශ්‍ය නෑ. ඔබ සැසඳෙන්න ඕන සත්‍යයට. ඔබ සත්‍යයට දහමට සැසඳෙන්න. බුදුහාමුදුරුවෝ ඒකයි මතක් කරේ, යෝ ධම්මං පස්සතේ. එතෙන්දී ඉතින් ඒ සියලු මුණ ගැසීම්, සියලු හමුවීම් ඇති වෙනවා. තමන්ගේ නුවණ උදා වුණාට පස්සේ, ප්‍රඥාව උදා වුණාට පස්සේ. දැන් ඔබට තේරෙනවා ඇති ඔබේ හිතේ තියෙන උපාදාන ලක්ෂණ, ගති ලක්ෂණ, ගති වලින් හඹාගෙන එන සුවඳ, දුගඳ. ඇතුළේ පෙරේතෙක් එහෙම ඉන්නවා නම් එන්නේ ගඳම තමයි. ඇතුළේ දෙවියෙක් ඉන්නවා නම් එන්නේ සුවඳම තමයි. තේනනේ? ඇතුළේ දෙවියෙක් ඉන්නවා නම් එන්නේ ඇතුළෙන් සුවඳ. ඇතුළේ පෙරේතෙක් ඉන්නවා නම් එන්නේ ගඳ. ඇතුළේ යකෙක් ඉන්නවා නම් ඔව් යක්කුගේ විමාන වල කොහෙන්ද සුවඳ? ඒ තරම් තෙන්නේ ගඳ. උත්තරේ දන්නේ නෑ. වගකීමෙන් කියන්නේ දන්නේ නෑ නේද? වගකීමෙන් කියන්නේ දන්නේ නෑ. උත්තරේ කියන්නේ විමර්ශනය කරා. මේ දවස්වල එහෙම වචනයක් කියනවා නේද? වගකීමෙන් කියන්නේ දන්නේ නෑ. තමාට එන්න ඕන විග්‍රහ වෙලා තමාට එන්න ඕන. ඔව් විග්‍රහ කරන්න තමන්ම විග්‍රහ කරන්න ඕන. පින්නතුනේ අපි කොච්චර විග්‍රහ කළාද කියනවනම් හක්කේ ලීරාගෙන වීරය කරපො මොලේ මදි ඇති කියලා හිතාගෙන ඔළුවෙන් හිටගෙන හිටිය ටිකක් මොලේ පල්ලෙහාට බහැලා දන්නේ නැනේ. සමහරట్లాට කියනවනේ ඔබේ මොලේ පල්ලෙහාට බහැලා දෙන්නේ ආවල් තැන කියලා. ඉතින් ඒක නිසා මං කල්පනා කළා පල්ලෙහාට හරි බහැලා ගැට්ටිය තියෙන්නේ කියලා කියපු නිසා ඔළුවෙන් හිටගත්ත උඩ යට මාරු කළා. පල්ලෙහාට ගිහිල්ලා තියෙනවනම් ආයේ ඔළුවට එන්නේ. ඉතින් ඔය ඇත්තන්ට කියන්න තියෙන්නේ ඒක. සමහරట్లాට හිටගෙනම ඉඳලා ටිකක් පල්ලෙහාට බහැලා දෙන්නත් ඉඩ තියෙනවා. ඒ සරිය ඔළුවෙනුත් ඉඳලා බලන්න කමන්නේ. සමහර අය ඉන්න ඔළු එහෙමත් ඉඳලා බලලා තියෙන වයස වැඩි දැන් කරන්න දෙයක් නැහැ. මේ තරුණ කාලේ නම් කියන්න දුන්නා මේ ඔළුවෙන් හිටගෙන හරි ඉන්න කියලා නේද? ව්‍යායාම කරේ මහත්තර නම් පුළුවන් තාම. ඔව්. ටිකක් කියලා. දවසේ වැඩ එහෙම කරන්නත් හරි පහසු වෙනවා. දවසට සුළු වෙලාවක් ඔළුවෙන් හිටගෙන ඉන්න. ඔයත් ඔය හිටගෙන ඉන්න යන්න බෑ බෙල්ල කඩාගෙන. පස්සේ හොස්පිටල් ගාන යන්නේ. ඉතින් ඒ නිසා මේ අපි මේ විමර්ශනය කියන එක හරිය වැදගත් එකක්. විමර්ශනය කියන එක හරිය වැදගත් එකක්. ඔව් විදර්ශනා කරන්න මම හොඳට විදර්ශනා කරන්න. මොකද ප්‍රශ්නේ මට තේරෙන්නේ නැතුව මට උත්තර දෙන්න බෑ. එනනේ ප්‍රශ්නයක් අහන එකත් හරිය වැදගත්. ප්‍රශ්නේ මෙහෙ වටේ යන්න බෑ. ටාගට් කරලා ලස්සනට කියන්න ඕන. ඒ නිසා ප්‍රශ්නේ හදාගන්න බොරුවට ප්‍රශ්න අහන්නත් එපා. කාලෙ ගෙවන්න ප්‍රශ්න අහන්නත් එපා. ප්‍රශ්නයක් අහන්න ඕනෙද අහන්නත් එපා. ප්‍රශ්නයක් අහනවා කියන එක ඒක හරිය වැදගත් දෙයක්. තේරෙනා නේද? ප්‍රශ්නයක් ගොනු කරලා ලස්සනට අහන්න ඕන. දැන් බලන්න ඒ කාලේ අහපු ප්‍රශ්නේ කෙලිම ඇහුවා නිවනට දෙපයින් යා හැකිද? බෑ. උත්තරේ දුන්නා. බෑ. රයිට්. සියල්ල තේරුම් ගත්ත එකමනේ කිව්ව. නිවන තියෙන්නේ කොහෙද? ප්‍රශ්නේ ක්ලියර්. ප්‍රශ්නේ පැහැදිලි. ප්‍රශ්නට උත්තරේ දුන්නා. රහතුන් සිටින්නේ කොහිද? ප්‍රශ්නේ ගොනු කරා. ඒක ඇතුලේ තියෙනවා පින්නතුනේ පොත් 100ක විතර ස්ටෝරියක්. රහතුන් වැඩ සිටින්නේ කොහිද? පොත් 1000කින් අහන්න ඕන එක ටක් දාලා එක වචනයකට ගොනු කරලා ටක් ගාලා අතහැරලා දානවා. න්‍යාස්තික බෝම්බ වගේ. පොඩි සංගටකයකින් විශාල පිපිරීමක් ඇති කරනවා වගේ තමයි. ඒක ප්‍රශ්නේ. උත්තරේ දෙනවා. මේ පහන් දැල්ල කොහෙද යන්නේ? එහි තමයි රහතුන් වැඩ ඉන්නේ. මේ පහන් දැල්ල කොහෙද පිහිටන්නේ? එහි තමයි රහතුන් වැඩ ඉන්නේ. තේරුණා නේද? මේ පහන් දැල්ල තියෙන කොහෙද? එහි තමයි රහතුන් වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනේව සමහරවිට තේරෙන්නේ නැති වුණාම යනවා සරියුත් හාමුදුරුවන්ට. එතෙන්ට ගිහිල්ලා අහනවා ටිකක්. ඒ තේරෙන්නේ නැහැ. ඊළඟට යනවා ගිහිල්ලා මේ ආනන්ද හාමුදුරුවන්ට යනවා. ගිහිල්ලා එතරම් විග්‍රහාත්මකව ඒව අහගන්නවා. ඒ නිසා මේ තේරෙන්නේ නැති ප්‍රශ්නේ අද විතරක් නෙමෙයි. තේරෙනා නේද? එක එක ස්ථාවරවල ඉඳගෙන දේශනා කරන්නේ. ඒ උත්තරමයි. ඒසා බුදුරජාණන් වහන්සේ කියන ස්ථාවරයේ තුරදී වහන්සේ පරාසයෙන්මයි කතා කරන්නේ. ඒකනේ මහාචාර්යවරුන්ට මොන්ටිසෝරි උගන්වන්න බැරි. ඒ වැඩේ කරන්න බෑ. දැන් මොන්ටිසෝරි එකට මහාචාර්යවරේ දේශනයක් කරන දවසක් ඇවිල්ලා මම බලාගෙන මොකද්ද මේ මිනිස්සුя කරන්නේ කියලා. මේ මහාචාර්ය ලෙවල් එකේ දේශනයක් කරලා වැඩක් නැහැ මොන්ටිසෝරි එකට. මොන්ටිසෝරි එනයිලු මොන්ටිසෝරි වෙන්න ඕන අපි. අපේ හාමුදුරුවෝ මේ ඉස්කෝලවල බණ කියන්න ගියාම මා ලොකු ඝාතකයෙක්ගේ මන කියන පොඩි උන්ට මන්නම් මන් දන්නේ පොඩි උන්ට බණ ගියාම මම පොඩි එකා වෙනවා එච්චරයි. හැබැයි නිර්වාණ දර්ශනයේදී එහෙම බෑ පිටුයි. නිර්වාණ දර්ශනයේදී පිළිපදින්න ඕන කියන දේ. දැන් විමර්ශනය කරන්න කිව්වොත් ඒක විමර්ශනය කරන්න ඕන. විමර්ශනේ නොකර ඉඳලා හරියන්නේ නැහැ. ධර්ම කරුණු හොයන්න ඕන. තේරෙන්නේ නැති එක උත්තරේ නෙමෙයි. තේරුම් ගන්න එක කොහොම හරි උත්තරේ. ඒක දවසද දෙකද මාසෙද අවුරුද්දද ජීවිත කාලෙද කියලා නියමයක් නැහැ. ඔබ තේරෙනකම් අර පතල් කනින මිනිස්සයා මැණික් හම්බ වෙනකම් වගේ නිර්වාණය හොයන්න, පොත් කියවන්න, ධර්මය අහන්න, මගේ එක හොඳ නැත්තම් වෙන කාගේ හරි අහන්න, හැම තැනම ගිහිල්ලා හරි පෙරලලා හරි ඔළුවෙන් හිටගෙන හරි දප්පිටි කාගෙන වීරය කරලා හරි කොහොම හරි තමාට තමාව තේරුම් ගන්න ඕන. තමන්ගේ තියෙන අවිද්‍යාව තමාට විදර්ශනා කරන්න තියෙන තමන්ව, පොත නෙමෙයි. දැන් මේ පොත් විදර්ශනා කරන්න ගිහිල්ලා මේ වෙලාව වැඩි වෙලා තියෙන්නේ. තේරුණාද? පොත් නෙමෙයි විදර්ශනා කරන්න තියෙන්නේ තමාව. ප්‍රශ්න අහන්නේ පොත්වලින් නෙවෙයි, අහන්න උන තමා තුළින්. තමා තුළින් ප්‍රශ්න අහන්න, තමා තුළින්. පොත්වලින් අහන්න එපා, තමා තුළින් ප්‍රශ්න අහන්න. තමා තුළ තියෙන ප්‍රශ්නයක් අහන්න. ප්‍රශ්නයක් අහනකොටම තේරෙනවා යාගේ ආධ්‍යාත්මයේ මෙච්චර දියුණුයි, ආධ්‍යාත්මයේ පිරිසිදුයි, ආධ්‍යාත්මයේ අවුල්, ආධ්‍යාත්මයේ මේ මේ වගේ தත්ත්වයක තියෙන්නේ කියලා. ඒ නිසා තමාගේ ආධ්‍යාත්මය තමන් පිට කරන්නේ තමන්ගේ ප්‍රශ්නය. ඒක හරියට එලි දක්වන්න ඕන. ඒක නිසා අහන්න නැතුව ඉන්නත් එපා. ප්‍රශ්න අහන්න, ගොනු කරලා හරියට අහන්න, තේරෙන්න අහන්න. අර මංගල සභාවේ ඩෝක්කාරයෝ කතා පවත්වනවා වගේ කරන්න එපා. මේ මටත් කතාවක් ඕන කියලා මිනිහා ගිහිල්ලා ඉවර වෙලා අයෝ නෑ නේ කිය හල ඇතිනේ ඒ වගේ කතා. ඒ කියන්නේ මනුස්සයන්ට කතාවක් නෑ. නමුත් කතාව මොකක් හරි අහන්න, එහෙම ප්‍රශ්න අහන්න නැත්නම්. තේරුණා නේද? වගකීමක් හරි වටිනවා. මේ කාලේ පහු වෙලා යනවා. අපි මරණයට යන්නේ. අපි මේ 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 යන තප්පරේ ආයි ගන්න බෑ. මේ දවස් ආයි ගන්න බෑ. මේ දවස් ආයි එන්නේ නෑ. ජීවිතය අස්ථිරයි, අස්ථාවරයි. මිනිස්සෙගේ මරණය කොයි වෙලාවද කියන්න බෑ. වයසට යනකන් ඉන්නවද නේද? තරුණ කේද? තව සතියෙන්ද? කොහෙද? මේ හුස්ම මයින්හමක් වගේ එකක් මෙහෙම මේ වෙවි ඔය තියෙන්නේ නේද? හાર્ට් එක කොහේ හිර වෙනවද? මොතර නතර වෙනවද කියන්න බෑ. උගත්තුද නූකත්තුද මහත් අයද මේ ධාරාච මහන්තාච මේ පොඩි අයද ලොකු අයද බාලයද කොයි වෙලාවෙද කියන්න බෑ. මරණයටපත් වෙනවා අය. එනිසා බුදුහාමුදුරන්ගේ ධර්මය හම් වුණා, ශ්‍රද්ධාව හම් වුණා, වීරය හම් වුණා. මයික්මනේ මේක තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න ඕන, තේරුම් ගන්න ඕන. කියලා මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ඉතින් පින්නතුනේ ධර්මය වෙනුවෙන් ඔබ කැප වෙන්න උපාදීයකට කැප වෙනවා වගේ. උපාදීයකට කැප වෙන කැපවීම ධර්මයට කැප වුණොත් ඔබට නිවන් දකින්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ කැපවීම හොඳටම ඇති. උපාදීයකට විශ්වවිද්‍යාලයට යන කාලය, විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලය, ආයි එන කාලය, ආයි ගෙදර ඉඳගෙන ඉගෙන ගන්න කාලය, කකුල් දෙක බේසමේ දාගෙන වතුර බේසමක දාගෙන පාඩම් කරන කාලය, මේ ඔක්කොම නිදි වරාගෙන නේද? ඒ කරන කාලේ ඒ කැපවීම ටික ධර්මයට යොදාගන්න. ධර්මයෙන් මෙහෙ කරන්න, ධර්මයෙන් අහන්න. අවිද්‍යාව පංච ඉන්ද්‍රියන්ට සම්බන්ධද නැද්ද කියලා මගෙන් ඇහුවේ. ඉතින් උත්තරය ඇත්තට මම දන්නේ නැහැ. තියෙනවා නම් තියෙන හැම තැනම තියෙන පින්තුනේ විද්‍යාව නෙමේ. පුතජන ලෝකයේ තියෙනකන් තියෙන්නේ වටපිටාවේ ඔක්කොම අවිද්‍යාව. තියෙන තරමක් තියෙන ලෝකේ අවිද්‍යාව. විද්‍යාව කියන එක තියෙන දෙයක් නෙමේ. අවිද්‍යාව නැති තැන පවතින්නේ විද්‍යාව. මේ ලෝකේ සංකල්ප ලෝකයක් නේ. සංකල්ප ලෝකයක්. ලෝකයේ ස්වභාවිකයි. ඒ නිකං ස්වභාවිකව පවතින ලෝකේ සංකල්ප ලෝකයක් ගන්නලා. දැන් මේ පෘථුවිය එකක්. කවුද රටවල් වෙන් කරගත්තේ? මිනිස්සුනේ. රට ඇතුලේ පළාත් වෙන් කරගත්තේ මිනිස්සු. ඒ පළාත් ඇතුලේ ඉඩමක් වෙන් කරගත්තේ, ගෙයක් වෙන් කරගත්තේ, ගේ ඇතුලේ කාමරයක් වෙන් කරගත්තේ මිනිස්සු. කාමරය ඇඳක් වෙන් කරගෙන නිදාගන්නේ මිනිස්සයා. ඒගොල්ලෝ තාත්තා ගමෙන් ඉඩමක් වෙන් කරගන්නවා, ගෙදර ඉන්න බුදාල දොන ගෙයින් කාමරයක් වෙන් කරගන්නවා. ඔයාගේ කාමරෙට ඉන්න බෑ කාටවත් නේද? රජෙක් රටක් වෙන් කරගන්නවා, පුරවැසියෝ තම තමන්ට ඉඩමක් වෙන් කරගන්නවා. ලෝකේ හැරි ලස්සනයි බෙදා ගැනීමලනේ. රජවරු රටවල් අල්ලන්න යුද්ධ කරනවා. අපි අල්ලපු වැඩින් ආගල කරේ අල්ලගන්න මගේ අපි කරන්නේ සමහර මිනිස්සු කරනවා. හරි උපායන් සිද්ධ කරන්නේ. එයා පැත්තේ වැටෙන් ගාන්ට මේ පන්සලටත් එහෙම කළා. එයා පැත්තේ වැටෙන් ඕක පැලවෙන්න ගහක් ඉන්දනවා. ඊට පස්සේ ඒ ගහල්ලලා ඒ ගහ අපේනේ, අපි නින්දුයි, ඒ ගහල්ලලාට ගන්නවා. හරි අපූර්ව සිස්ටම් වැදගත් දේවල් තියෙනවා. ධර්මය කියාදීම කියන්නේ එකක්. ධර්මය අවබෝධ කරගන්නවා, ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ එකක්. ඉතින් මේ අවස්ථාව, මේ දේශනා ධර්මය කියා දෙන දහම් දේශනයක් නෙමෙයි. ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා තියෙන භාවනාවක්. අපි මේකට කියන්නේ භාවනා වැඩසටහන කියලා. මේ දේශනාව භාවනාවක්. මන් ධර්මදේශනාවල් වෙනම සිද්ධ කරනවා. මේ දේශනේ භාවනාවක් වෙනතුර විදර්ශනාවක්. මේ මා එක්කම මේ එක්කම ප්‍රශ්න උත්තර සංවාදයක් යන්න ඕන, විදර්ශනාවක් කරන්න ඕන. ඊට පස්සේ ආපු මනුස්සයා නෙමෙයි එළියට යන්නේ. ලොකු වෙනස්කම් ගොඩක් හිතේ අරගෙන, ප්‍රඥාව උදා කරගෙන, දර්ශනය පැහැදිලි කරගෙන, සිටිය සත්‍යෙන් ඉහළට ඇවිල්ලා හොඳ මානසිකත්වයකින් යන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රඥාව හරි වැදගත්. ඉතින් ඒක පිනකට පහළ වෙන දෙයක් හිතෙන්. කරන්න දෙයක් නැහැ. තමන් සංසාරි කරන ලද පව්පින් අනුව, සංසාර ලද වඩන ලද වීරිය අනුව තමන් යන තැන තමන් උපදින තැන, තමන්ගේ සංසාරයේ විසඳෙන ආකාරය සිද්ධ වෙන්නේ. ඒ හැම දිනාටම නමුත් අපි කියනවා මේ අමාරු ගමන, මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම අමාරු ගමනක්. ඒක උඩුගම් බලාගෙන පීනනවා වගේ අමාරු ගමනක්, දරාගන්න අමාරු ගමනක්. මගේ බුදුහාමුදුරු කරපු වීරිය මතක තියාගන්න. ඒ වීරිය, ඒ ධර්මයේ සොයා ගැනීමට දරපු වීරිය පින්නතුනේ ඉල ඇට ටික මෙහෙම ගණන් කරන්න පුළුවන්. මේ පැත්තෙන් බඩ ඇල්ලුවාම කොඳු නාරිටි අහුවෙනවා. මෙහෙම කොඳු නාරිටි ඇට ටික මෙහෙම කිටි කිටි ගාලා අහුවෙනවා. අපේ අහුවෙලා තියෙනවද කවදාවත්? නේද? විශාල තෙල් තට්ටුවක් නැහුවේනේ නේද? ඈ කොඳු නාරිටියක් කොහෙ අහුවේනේ? මගේ බුදුහාමුදුරන්ගේ මෙහෙම මෙහෙම ඇඟිල්ල අරයි යනකොට මෙහෙම දිගට කට කට ගාලා එහා පැත්තේ බණින් මේ තමන්ගේ මේ කොඳු නාරිටි අහුවෙනවා මෙහෙම අත ගන්න. එවන් වීරයක් කරපු දහමක් සරල කොට හිතන්න එපා. ලොකුම ප්‍රශ්නේ හාමුදුරුව පොඩි, ඒක නිසා සරලයි. හාමුදුරුව ඉනාවේවි බණ කියන්නේ ඒක නිසා සරලයි. නෑ, මේවට අගයක් ලබා දුන්නොත් තමයි ඒක ගැන දෙන්න තුනේ ගැඹුරින් හිතන්නේ. අපි හරිය සරල විදියට ප්‍රකාශ කළාට. ඒසා ගුරුවරයෙක් වචනයක් ලොකු වැලියු එකක් දීලා, අගයක් දීලා ආශ්‍රය කරන්න ඕනේ. එතන නේද? එහෙම ආශ්‍රය කරන්නේ නැත්නම් ඒ ගුරුවරයාගෙන් ඒ වචනින් වැඩ ගන්න බෑ. සත්‍ය අවබෝධයේ සිද්ධ වෙන්නේ එක වචනයයි උපකාරක වෙන්නේ. ඒ නිසා ඒ වචනයෙන් තමයි මුළු ජීවිතේම අවදි කරගන්න වෙන්න පුළුවන්. විද්‍යාව ඉපදිලා, ආලෝකය ඉපදිලා මුළු මහත් විශ්වයම එකළු වෙන්න පුළුවන්. ඔබට තේරෙන්න මට ධර්මයේ දේශනා කරන්න බෑ. ඔබට තේරෙන්න ඕන නම් පොත් කියවන්න. ඔබේ මොලේට නෙමෙයි මේ ධර්මය කතා කරන්නේ, ඔබේ හදවතට, ඔබේ සිතට. මොලේට කතා කරන එකක් නෙමෙයි, මොලේට උත්තර සපයන තැනක් නෙමෙයි. ඒ මොලේට උත්තර සපයන ධර්ම සාකච්ඡාවල් මම බලාගෙන ඉඳලා තියෙනවා. ඔක්කොම ඉතින් ගැලපෙන්නේ ඉතින් දැනුමටයි පොතටයි. තේරෙනා නේද? භාවනා සාකච්ඡාවල්, ධර්ම සාකච්ඡාවල් එහෙම තැන් තියෙනවා. ඉතින් අහම බලාගෙන ඉන්නවා අපි. බලාගෙන ඉන්න දහමට මුකුත් ගැළපීමක් නෑ. නිකන් පොතටයි තමන්ගේ දැනුමටයි ගැළපෙනවා නම් ඒක හරි. හරියට ඒක අර නීති සාකච්ඡාවකගේ නීතිය පොතට ගැළපෙනවා නම් ඒක හරිනේ. එදිරින් එහාට මුකුත් නෑනේ. නීතිය පොතට ගැළපෙනවා නම් ඒක හරි. එතකොට ධර්මය කියන්නේ එහෙම දෙයක්ද? එහෙම දෙයක් නෝවේ. එහෙම දෙයක් නෝවේ. පැහැදිලිද? ධර්මය කියන්නේ එහෙම එහෙම පොතට ගැලපුණයි කියලා සත්‍ය වෙන දෙයක් නෙමෙයි. ඒකයි බුදුහාමුදුරු මා පිටක සම්පදානේන කියලා. දේශනා මගේ පිටක සම්පදාවේ තිබුණයි කියලා ඒක ගන්න එපා. මහා පරම්පරාය කියලා එහෙම ගන්නත් එපා. මේක ගරුකල යුත්තේක් දේශනා කරා කියලා එහෙම ගන්නත් එපා. තනිකර බිහිකරේ දාර්ශනිකේ ඇත්තෙන්ම මේ වගේ ධර්ම දේශනා මේ වගේ ගැඹුරු කාරණා ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ නෑ ගිහියන්ට. ඇයි? මම ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරලා තියෙන උන්වහන්සේලා කියන්නේ ගියෝ කියන්නේ ආයුෂ්මතුනි මෝඩයෝනේ, උන්ට ඔය දානයක් මානයක් දෙන්න දීලා පන්සල පොඩ්ඩක් හදාගන්න, මේ පිනක් දහමක් කරගන්න කියලා දීලා ඉන්න වහන්සේ ඕ වගේම කියන්න යන්න එපා. තේරෙනා නේද? ඒ නිසා ගොඩාක් ස්වාමීන් වහන්සේලා හිතන් ඉන්නේ ගියෝ කියන්නේ හරක් කියලා. උන්ට ගැඹුරු දහම කියන්න එපා, දර්ශනය කියන්න එපා කියලා. තේරෙනා නේද? දැන් ගැඹුරු ධර්මයේ අපි දේශනා කරන නිසා ගියෝ හිතනවා අපිට මොකක් හරි වෙලා කියලා. ඊට පස්සේ ආයේ ලොකු හාමුදුරුවෝ හම්බෙන්න යන වෙනවා අපිට. හාමුදුරනේ අපි මේ ගීයන්ට මේ බණ කිව්වා නිකන් ගීයෝ අඳුම් බුඳුම් එලා ඉන්න උන්ට තේරෙන්නේ නැහැ. ඒකනේ ඊයේ ආශ්‍රමතන උන් හරක් කියලා උන්ට තේරෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න මේ රටේ හිටපු විශිෂ්ට ස්වාමීන් වහන්සේලා මේ සියලු දර්ශනයන් දැනගෙන හිටියා. නමුත් ඇඩිය කියෙව්වේ නැහැ. ඒ කියෙව්වේ නැද්ද? කියන්න හොඳ ඕඩියන්ස් එකක් නැහැ. කියන්න හොඳ පිරිසක් නැහැ. සමාජයේ අන්ධ භූතයි. මං කියන දේ තේරෙනවද නැද්ද මන් දන්නේ නැහැ. දැඩි උපාදාන සහිතයි, දැඩි වෛරී සහගතයි, දැඩි මමත්වයෙන් යුක්තයි. මේක අමඤ්ඤමානී ඉන්න කට්ටියට දේශනා කරන දෙයක්, මඤ්ඤමානී ඉන්න කට්ටියට දේශනා කරන දෙයක් නෙමෙයි. මේ මිනිස්සු ළඟ සීලබ්බත උපාදාන තියෙනවා. මාන උද්දච්ච අවිද්‍යා ටොන් ගණන් තියෙනවා. ඔවා දුරු කරගෙන ඇවිල්ලා මේ දාර්ශනික ගුණය නිශ්චලව තේරුම් කර ගැනීම සඳහා ලොකු ඉවසීමක් තියෙන්න ඕන. හිමවත් පර්වතය තරණය කරන කෙනෙක් මොනතරම් සූදානමකින් තරණය කරන්න ඕනද? මොනතරම් වීරියකින්, මොනතරම් අවධානයකින්, මොනතරම් සැකස්මකින් තරණය කරන්න ඕනද? කඳු නගින කෙනෙක් නේ. ආ, ඔබත් නිකම් මේ 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 බෝට්ටුවක පා වෙන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඈ, මේ මේ විශාල කන්දක් නගින්නේ සංසාර විමුක්තිය සලස ගන්න, සතර අපායෙන් නිදහස් වෙන්න, සංසාර දුකෙන් නිදහස් වෙන්න, සංසාර අවිද්‍යාවෙන් නිදහස් වෙන්න. මේ සංසාර විශාල වදබන්ධන වලින් නිදහස් වීම සඳහා. ඉතින් ඔබ හිතනවා නම් අනේ ෂෝක් මෙහෙම හොඳයි, මේ ලයිෆ් එක හොඳයි, මේක මෙහෙමයි කියලා, ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඔබට එහෙනම් ඒ ගමන ගිහිල්ලා ආයි දැනිච්ච දවසක එන්න ඕන. හැබැයි ඔබට තේරෙනවා මේ 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 විද්‍යාව මම හොයාගන්න ඕන. මගේ ජීවිතේට පවතින්නේ මේ අත්දැකීම විතරයි. ධම්මා ධම්මං විනානත්ති සුඛානත්තා. ජීවිතේ සැපය පිණිස පවතින එකම දේ දහම විතරයි. දහම තිබුණොත් විතරයි තමන්ට සතුටෙන් හුස්ම හෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දරුවා කියන දේ අහන්න නැති වෙච්ච ගම දරුවා කෙරෙහි තරහය තියෙනවා. බිරිඳ කියන දේ අහන්න නැති වෙච්ච ගම බිරිඳ කෙරෙහි තරහය තියෙනවා. හාමුදුරු හරි අපිට තැන දුන්නේ නැති වුණොත් හාමුදුරුවොත් එක්කත් තරහ වෙනවා. හාමුදුරුවෝ අපි ලොකු කරගන්න නැතුව වෙන එකෙක් වෙන කාගේ හරි කවුරු ලොකු කරගත්ත කියලා කිව්ව හාමුදුරුවොත් එක්ක තරහ වෙනවා. මොකද්ද මේ ලෝකේ? තේරෙනවා නේද? බිරිඳ වුණත් එච්චරයි. තමන් කැමති දේ අරන් දුන්නේ නැත්තු වුණත් එහෙම මහන්තෙත් එක කරායි. උපදිනේට අනු බුදුන්නේ නැහැ කියලා හරි. ඇති දෙයක් නැහැ. හොඳට පින්නතුනි පුළුවන් තරම් ධර්මයේ කියවන්න. ධර්මයේ කියවලා හොඳ අවබෝධයක් තියෙන පිරිසකට තමයි අපිට ධර්මයේ කියන්න පුළුවන්. එහෙම නැතුව මූලික බේසික් මට්ටමේ ඉඳලා උගන්වන්න බෑ අපිට. කියලා දෙන්නේ මම කියන්නේ මගේ ළඟට අර මේ වටේ තියෙන හැම හාමුදුරු කෙනෙක්ගේම ළඟට ගියපු අය එන්න. අන්න ඒ අය තමයි සුදුසු. හැම පොතක්ම කියවලා හැම භාවනා මධ්‍යස්ථානයකටම ගිහිල්ලා රට රටවල් වල භාවනාත් කරලා හරි කමන්නේ. හැම තැනම ගියපු අය ඉන්න අන්න මට පුළුවන් ඒගොල්ලන්ව හදා. දෙයක් වැඩක් නැහැ හරි කියලා දෙන්න එයාට ඒ පිළිබඳව අත්දැකීමක් ඕනනේ. එහෙම නැත්තම් කොහොමද කියලා. දැන් සමත භාවනා වැඩක් නැහැ කියලා වැඩක් තියෙනවා දන්නේ නැති කෙනෙකුට. ඒක ප්‍රගුණ කරපු කෙනෙකුට ඒකට කියන්න පුළුවන්. පිළිකුල් භාවනාවේ නිවන් දකින්න බෑ කියලා හරි කියන්න පුළුවන් පිළිකුල් භාවනාව කරපු කෙනෙකුට. හැබැයි පිළිකුල් භාවනාව අදාළ තැන යොදාගත්තොත් නිවන් දකින්න පුළුවන්. ඔන්න පින්තුතුනි මතක තියාගන්න මේක විශේෂ කාරණයක්. ධර්මය කියන්නේ ඖෂධාගාරයක්. ඒක නිසි තැන යොදව ගන්න ඕන, නිසි වෙලාවට ගන්න ඕන, නිසි මාත්‍රාවට ගන්න ඕන. මේ එකක් හරි වැරද්දුවොත් ලෙඩා කපෝති. මේ කරන්නේ ඔබට, මේ දේශනාවල් වලින් කරන්නේ ඔබට ලෙඩා අඳුන ගන්න. තමා තුළ තියෙන ලෙඩා, තමන් ළඟ ඉන්න ඕනේ ලෙඩෙක් නේ. ඒ ලෙඩා අඳුන ගන්න කියන එක මුලින්ම කියලා දෙන්නේ. බේතනේ මේ ගොල්ලෝ ඉන්නනේ බෙහෙත. බෙහෙතක් දීපම් බෙහෙතක් දී. බේත දෙන්න කලින් ලෙඩා අඳුන ගන්න එපයි. දොස්තර ළඟට ගියාම ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද දොස්තර? ලෙඩා අඳුන ගන්න එක බෙහෙත් දෙන එක නෙමෙයි. බෙහෙත් දෙන එක පස්සේ කාරණය. ඔබට තියෙන්නේ ඔබ ළඟ ඉන්න ලෙඩා අඳුන ගන්න. ලෙඩා මොනම හරි විදියකින් පොඩි හෝ ලොකු හෝ ලෙඩක් තියෙනවා. සංසාර රෝගේ තියෙනවා. සංසාර රෝගේ තියෙනවා. සංසාර ලෙඩ තියෙනවනේ. තමා කියන ලෙඩ හඳුන ගන්න. පොත් ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙනවා. පොත්වල සූත්‍ර ලස්සන පැහැදිලිව කියාදෙන ඒ බණ අහන්න පුළුවන් තරම්. නැත්තම් පොට්ටි කරගන්න කියෝගෙන කියෝගෙන යන අනේ පොත් ගන්න සල්ලි නැත්තම් ෆෝන් එකෙන් කියවන්න පුළුවන්. දැන් ත්‍රිපිටකේ ඩවුන්ලෝඩ් කරන් කියවන්න. එබැවින් පින්නතුනේ නිකාං ඉබාගාතේ භාවනා කරලා පින්නතුනේ තියෙන සුගතියත් පිරිහවගෙන දුගතියට යන අය ඉන්නවා. පිළිකුල් භාවනාව හරි නුසුදුසු තැන යෙදෙව්වොත් එහෙම ඒකෙන් මනස පින්නතුනේ ජීවිත පිළිබඳව ශරීර පිළිබඳව කලකිරීමෙන් කලකිරුණු ස්වභාවයෙන් මෙරිල ගිහිල්ලා පණුවන් වෙලා උපදිනවා. වැසිකිලි පණුවන් වෙලා උපදිනවා. ඇයිද මේ සංඥා විඥානේ ඔක්කොම ඉන්නේ පණු කැතිලි වැగిරෙනවා, ඕජාව වැක්කිරෙනවා, කුණු ගලනවා, මුත්‍රා මාර්ගේ මුත්‍ර ගලනවා, අසුචි මාර්ගේ මේ ඔක්කොම බොකු බඩවල මේ ඔක්කොම ඔළුවේ තියෙන්නේ. එතකොට මේ සෙට් එක ඔළුවේ තියාගෙන මැරෙනවා. ඉතින් මැරිච්ච ගමන් උපදින්නේ අසුචි වලවලද? ඒක එහෙම වෙන්න බෑ නේද හාමුදුරුවනේ. එහෙම වෙන්න බැරි නේද ඉතින් අත්තද බලන්න. බුදුරජාණන් වහන්සේ ළඟට එනවා සුනක වෘත කරන කෙනෙක්. සායිනි මගේ ආත්මය මම මෙහෙම සුනක වෘතයෙන් මම සීලය සමාදන් වෙලා මෙහෙම ඉන්නේ. ඉතින් හරි සිල්වන්තයෙක් ඒ සමාජයේද. සුනකෙක් වගේ තමයි නිදාගන්නේ. සුනකෙක් විදියට තමයි යා පවතින්නේ ඉන්නේ. සුනක වෘතය. මගේ ආත්මය මොන වගේ වේද? ඕක මගෙන් අහන්න එපා. නෑ සායිනි ඒක මට අනුකම්පාවෙන් දේශනා කරා. ඕක අහන්න එපා. ඔබ සංවේගයටපත් වෙනවා. නෑ සාමීනි කමක් නෑ දේශනා කරන්න. එහෙනම් කමක් නෑනේ ඔය කියනවා. ඔබ ඊළඟ ආත්මේ සුනකෙක් වෙන්නේ. තේරුණා නේද? ඒක අර ඉහත කියපු බණපදේ සනාථ කරන් මම මේක ඔබ ඊළඟ ආත්මේ සුනකෙක්. ගෝවුතය පුරුදු කරන කට්ටියනෝ. සාමීනි මගේ ගෝවුතයම සමාදන් වෙලා ඉන්නේ. ගවෙක් වගේ. මං හිතන්නේ අන්න එහෙම උත්තර ටිකක් දුන්නොත් නම් මේ සමාජයට ඇත්තටම පුරුදු කරවන්න පුළුවන්. මොකද අපේ අය ඒක හරි සිල්වත්කමක් ඒක හරි අතහැරපු ගුණයක් තියෙනවා කියලා හිතන්න පුරුදු වෙන සමාජයක් ඉන්නේ. පන්සලක් ලස්සනට තියෙනවට දකින්න කැමති ඇත්තේ. ඒ කියන්නේ ගෝවුතේ ඉන්න කට්ටියනේ නේද? ආමුදුරු කෙනෙක් හොඳ වාහනයක යනවට කැමති නැත්තේ. කිසි දෙයක් දිරවන්නේ නැති කියන්නේ ගෝවුත සුනකුත වගේ පළ අනේ අයිට ඒක වරුදු කරන්න පුළුවන්. එනිසා ඒත් හරක් වෙනවා. එනිසා ඔබ යම් කිසි වෘතයක් පුරුදු කරනවා නම් ඒ වෘතයට අනුමම තමයි උපදින්නේ. අපේ අය ඉන්නෝ සීලබ්බත උපාදානවල සෑහෙන්න ඉන්නෝ. සීලය නිසා මාන්‍ය ඇති කරගත්ත අය ඉන්නෝ. දානය නිසා මාන්‍ය ඇති කරගත්ත අය ඉන්නෝ. පන්සල් නිසා මාන්‍ය ඇති කරගත්ත අය ඉන්නෝ. නිකායන් නිසා මාන්‍ය ඇති කරගත්ත අය ඉන්නෝ. ධන දාන්නේ තියෙනවයි කියලා ඒ දේවල් වලට පුදුම විදිහේ මාන්න උද්දච්ච කම් ඇති කරගත්ත අය ඉන්නෝ. ධනේ නිසා ඉදි මිලා ඉන්නේ. බලන්න මේ ලෝකේ මිනිස්සයන්ගේ ස්වභාවය. රත්තරම් බඩුව නිසා තමන් බෙබලෙන්න හදනවා. රත්තරම් බඩුව වලින් තමන් බෙබලෙන්න හදනවා. යාන වාහන වලින් තමන් බෙබලෙන්න හදනවා. ගෙවල් දොරවල් වලින් තමන් බෙබලෙන්න හදනවා. තමන් අඳින පළඳින දෙයින් තමන් බෙබලෙන්න හදනවා. ඒක නෙමෙයි වෙන්න ඕන. තමා නිසා සියල්ල බබලන්න ඕන. ඒව නිසා අපි බබලන්න නෙමෙයි අප නිසා සියල්ල බබලන්න ඕන. ඒක නේද අනිත් පැත්ත. තමා නිසා ඒව බබලන්න ඕන. දැන් ගියාම ඔයා හරි ලස්සනයි කියනවට වඩා කියන්න තියෙන ඔයාගේ සාරිය ලස්සනයි. ඔයාගේ කලිසම ලස්සනයි. වැඩක් තියනවාද? ඔබේ හිත හරිම ලස්සනයි. බුදුවරේ ඉස්සරහට ඔබ කොච්චර ලස්සනට ඇඳලා ගියත් වැඩක් නැහැ. ඔය මොකක් හරි වැරහැල්ලක් වුණා කම ඇඳයි යන්නේ. ලස්සන හිතක් තියාගෙන බුදු කෙනෙක් ඉස්සරහට යන්න ඕන ලස්සන හිතකින් සැරසිලා යන්න ඕන. ලස්සන ඇඳුමකින් නෙමෙයි. ලස්සන හිතකින් සැරසිලා යන්න. කොහොමද ඒ දේ කරන්නේ? විපස්සනා විදර්ශනා තුල තමන්ගේ හිත හදාගන්න. තමන් නොපෙනෙනවයි කියලා හිතන හිත පෙනෙනවයි කියලා හිතන්න පුරුදු වෙන්න. තේරුණා නේද? තමන්ගේ හිත පේන්නේ නැහනේ. ඕ අපේ සීලවන්තව ඉන්නත් ඕන පිටින්, සංවර වෙන්නත් ඕන පිටින්, කාරුණික වෙන්නත් ඕන මේ කටි නේද මහත්තයා? ඕ කාරුණික වෙන්නත් ඕන කටි, සිල්වන්ත වෙන්නත් ඕන හිතින්. එහෙම කරන් ඉන්න ඕනේ අර වගේ. තායිලන්තේම ගියාම මේ රජතුමාගේ එහෙම මුණ දිහා බලන්න හොඳ නැහැලු. මම කිව්වා මොන කේන් ගෙඩියක්ද ඒක, මම බලනවා මුණ. ඒ ඒගොල්ලෝ එහෙමලු ඉන්නේ. ඔව් දැන් මුණ බලන්නේ නැහැලු. මුණ යකා ගියා මුණ දිහා බලන්නේ. ඒක බුදුම නීතිනේ. කෙනෙක් කෙනෙකුට උසස් වෙන්න ඕනත් නැහැ, පහත් වෙන්නත් ඕනේ නැහැ. අපි කවුරුත් එකම ස්වභාවයේ ජීවි. තේරුණා නේද? එකම ස්වභාවයේ ජීවි. සතර මහා භූතයන්ගේ ඝෂ්ඨණයෙන් මේ විශ්වය යම් කිසි දවසක අපි හැදුනා. ඒක පරිණාමය වෙලා, ඒක පුනර්භව ශක්තියින් බවට පත් වෙලා, ඒක කර්ම කර්මපත බවට පත් වෙලා නේද? දැන් අපි ප්‍රබල ජීවීන්. අපි එකම ජීවි කොටසක් නිසා මේකේ ලොක්කෝ සොක්කෝ මොකෙක්වත් නැහැ. තේරුණාද වෙනතේ? ඒ ඔක්කොම අදිමාන හීනමාන හදාගන්නේ. අපි ඔක්කොම එකම ජීවි ස්වභාවයක්. සම්මුතියක් විතරයි ඒ බාහිරෙන් තියෙන්නේ. නිසා මේ හිත ගැන කතා කරද්දී ඒ විදිහටයි තියෙන්නේ. ඉතින් සත්‍ය අවබෝධය කියන්නේ පිටුතුනේ නොපමාව කිං සච්ච ගවේසි. මම නම් කල්පනා කරේ ඒ දවස්වල මොකද්ද නොතේරෙන අපබ්‍රංශයක් කියන මොකද්ද මේකේ තේරුම. මම දන්නවා ඇත්තට මේ දේශනේ තේරුන්නේ. තේරුන්නේ නැති අය සමහර අය ගන්නවා කලකිරෙන පැත්තට. ඒක තේරෙන්නේ නැවොන්නේ. තේරෙන බණක් කියන දණ කොහේ හරි යනවා. නෑ මේ නොතේරෙන කතන්දරය අහන්න. ඒ නොතේරෙන කතන්දරේ තමයි ඔබව අවදි කරන්නේ. ඔබ විදර්ශනාවට යොමු කරන්නේ. ඔබව ගවේෂණයට යොමු කරන්නේ. ඔබව පරේෂණයට යොමු කරන්නේ. ඔබට ඒකම කේන්ද්‍රය ඇති වෙනවා, කලකිරීම ඇති වෙනවා, එපා වීම ඇති වෙනවා, අලුත් කරුණු හම්බ වෙනවා, තේරුම් ගන්නවා, ආයි ප්‍රශ්න ආයි ඒවා විසඳ ගන්නවා. එහෙමේ මෙහෙම ගමනක් යනවා. එනවා නේද? අර වලේ වැටිච්ච බූරුවකට කරන දේ තමයි. බූරුවාගේ කොන්ද උඩට පස් ටිකක් දානවා. බූරුවා හිටිනවා මූ මාව වලලාන්න හදන්නේ කියලා. බූරුවත් ඒ උඩට නගිනවා. ආයි පස් ටිකක් දානවා. ආයි උඩට නගිනවා. ආයි පස් ටිකක් දානවා. ආයි උඩට නගිනවා. නැගලා 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 තමන්ගේ සීමාවට ගාන්ට ආවට පස්සේ පැනලා දුවනවා. ඉතින් ඇත්තෙම ගමයා කොන්ද උඩට පස් වැටුනට බූරුවාගේ බූරුව වලලාන නෙමෙයි පස් දැම්මේ ගොඩ ගන්න. මොකද වෙන ක්‍රමයක් තිබුණේ නැහැ. මේක පසෙන් පිරෙව්වාම බූරුවා එනවා කියලා දන්න උඩට. ඒක නිසා ඔබට මේ ගැඹුරු කාරණා කියලා දෙන්නේ, පරිශ්‍රණය කරන්න අවස්ථාව දෙන්නේ විනෝතුරි විදර්ශනා පිණිස. මේ ගමන අමාරුයි. හැබැයි අමාරුවෙන් හෝ ගොඩ වුණොත් එච්චරමයි පිහිට පිළිතරණ ආරක්ෂාව බවට පත් වෙන්නේ විදර්ශනා කරන්න. හරියට නොදැන අවිශ්වාස කරන්නත් එපා, හරියට නොදැන විශ්වාස කරන්නත් එපා. සම්වර්ෂණය වූ අපේ උදවිය කල කිරින්න හරි දක්ෂයිනේ. වෙන දේවල් කෙරෙහි නෙමෙයි, ධර්මයේ කෙරෙහි. ඕ වෙන වෙන දේවල් කෙරෙහි කල කිරෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි කල කිරෙල කල කිරෙල ටීවී එක දාගන්නවා නේ. අරිෂෝක් කැඩේ නේද? ධර්මයේ කෙරෙහි කියලා ටෙලිනාට්‍යයක් බලනවා. නෑ ඒකක්වත් බාධාවකුත් නෙමෙයි. එහෙම වෘත නෑ මේකේ. අරග කරන්න එපා, මේක කරන්න එපා, හරම වෙන්න මෙහෙම වෙන්න කියලා සම්පූර්ණ ඔබට නිදහස තියෙනවා. ප්‍රඥාවෙන් වැඩ කරන්න ඔබට නිදහස තියෙනවා. හිතලා වැඩ කරන්න නිදහස තියෙනවා ඔබට සම්පූර්ණයෙන්ම. ඔබේ ආත්මයේ පිහිට කරුවා, පිළිසරණ කරුවා, ඔබේ ආත්මයට ආරක්ෂාව දෙන කෙනා, ඔබටම ඔබ ආලෝකය වෙන කෙනා ඔබමයි. ඔබේ ආත්මේ වඩාත් ලස්සන තැනකට ගෙනියන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න, විදර්ශනා කරන්න, සත්‍යානුගත වෙන්න, තමානුදම ප්‍රතිපatti වෙන්නේ. ඒක හැවිත ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් හැම දිනටම සද්ධර්මයේ පිහිට ආරක්ෂාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි. සෝපත් වේවා. සෝපත්. අද දවසෙහි ධර්මදේශනා භාවනා වැඩසටහනෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ නුගේගොඩ පදිංචි චන්ද්‍රා හරිරත්න පින්වත් මෙතනිය විසින්. බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන පින්වත් මහත්මයා එතුමේ මේ අවස්ථාවට නොපමණියත් ධර්මයේ ශ්‍රවණය කරන අන්තර්ජාල පහසුකම් තුළින් බලාපොරොත්තු වන්නේ එතුමේගේ මිනිපිරිය වන අමායාරය රත්න පින්වත් පුංචි දියණියට නිරෝගී සම්පත්තිය ලැබේවා. ඒ පුංචි දියණියගේ කතන හැකියාව ඇතිවේවා. සදමානිසංස බලයෙන් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව එසේම වේවා කියලා අපිද ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්ම කටයුතු සිදු කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බොහොම බින්. ඒ වගේම එතුමේගේ දරුවාන සිංගප්පූරුවේ පදිංචිව කටයුතු කරන හර්ෂනාරේ රත්නපින්වත් මැතිතුමන්ට ඔහුගේ බිරිඳ වන රුවින්ද්‍ර සින් ආරේ රත්න පින්වත් ඒ දීනියටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාට සියලු යහපත උදා වේවා සැලසේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම තම ආදරණීය සහෝදරිය වන ස්වර්ණා මැදිවක පින්වත් එතුමියට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියගේ ස්වාමි පුරුෂයා වන නිමල් මැදිවක පින්වත් මහත්මාන්ටත් සහෝදරයා වන මහේෂ් ඉදවල පින්වත් මහත්මාටත් ඒ වගේම ඔහුගේ පවුලේ සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම අවබෝධය සැලසේවා කියලා. ඒ වගේම ධර්ම දේශනා ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත් ඉක්මනින්ම සද්ධර්ම අවබෝධය සැලසේවා. ඒ හැම දෙනාගේම ධර්ම අවබෝධය සලසා ගැනීමට මේ ධර්ම දේශනාව උපකාරක උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරේ පින්වත් නුගේගොඩ පදිංචි චන්ද්‍රහාරේ රත්න පින්වත් මෙතනිය එතුමියට ආයුරාරෝග්‍ය සැපවර්ධනය වේවා. සියලු සත් බලාපොරොත්තු සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ධර්මයෙන් නීලා ඒකාලෝක වේවා. හැම දෙනාගේම සිත සුවපත් වේවා. බොහෝ දෙනාට ධර්ම ප්‍රචාරයේ පිණිස බොහෝ දෙනාගේ සිත සුවපත් වීම පිණිස මේ දේශනා අන් අය අතර බෙදා දීමේ වගකීමත් ධර්ම ශ්‍රවණය කරන ඔබ සතුව පවතිනා වූ කාරණයක්. ඒ කටයුතු සිදු කිරීමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු තං සදාතේ. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුකම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතු නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු.